We welcome everyone for the evening session, question and answers. But at the beginning, I will try to give a briefing of the two talks yesterday and today. Put both the talks into together. Yesterday talk as well as the today talk is talking the how tricky is the dormant tendencies. And of course, the particular quotation from the sutta is just even opening, but I took the advantage of explaining how these tendencies, dormant tendencies, play with a good external outlook, but internally it is as a malevolent or perversive kind of behavior. The first term the Buddha used is dharata. Dharata is kind of anxiety and anguish and neurosis. How it happens in the meditation, I took, to put the thing is in short, I took it is like when you are practicing, or we'll say introducing mindfulness into our life. At the beginning we find very difficult to install mindfulness among all the difficulties. Some or the other will say that in a sitting or walking, if you happen to understand the mindfulness, immediately as you are progressing, you will understand how you are unmindful in total. So in sitting also, you can clearly appreciate this much time I can be with the breath, but immediately you don't know, mind is wandering off and pains, thoughts and all the things are happening. Immediately, whenever it comes back to the breath, you come to know it's utter waste of time. I was thinking, I was in pain, I was in the disturbance of the sounds or kind of thing. So whenever the mind recover back and come to the self-consciousness, it end up with the regret, it end up with the anxiety, how unmindful was. And we do not recognize this very understanding of unmindfulness. We recognize as bad thing, and that very understanding is a mere reaction. Instead, and that is where this dharata, the anxiety comes, that is where the anguish comes. Instead, what you can analyze in such a way, mind is in the mindfulness, and then the thought appears and mind take go off the track and thinking, and at that time you don't know that you are unmindful. And then whenever you come to know unmindfulness, immediately mind come back and assume the duties. We are stopped at the breath. That very coming back is a very good quality. Coming back to the working place is a very good quality. We never appreciate it. Instead, what we are discouraging ourselves is thinking it is going off, but returning back to the same place is something beautiful. It is due to intrinsic nature, the mind come back. So if you are training your mind to see, that is coming back to the breath, you have no chance to develop the anxiety or anguish or neurosis. You can say now mind knows. It's due to its not in age, it goes off, but it comes back. So how the masters put that into instructions is, when you go there and report your meditation interviews, telling when I focus the attention on the breath, when the in-breath happens, I notice as in-breath, I feel cool, breeze. And when out-breath happens, I notice as out-breath, I feel some kind of a warm, long, a kind of feeling, and I went on with in-breath and out-breath for 10 seconds or 10 rounds, and then a thought happens, and that thought was about the past, and when I come back I had the discouragement or disappointment about the thought. And then the master will ask you, soon you understand the thought, does the mind come back to the breath and started the duty, we are stopped, or thoughts tends to linger off, take off again and again. If the thought is disturbing and taking you off again and again, it has done the damage. But if soon understand, if come back to the breath and going to work point from the point where you stop it, that means thought has done no damage. Because mind has come to the breath. So that is the point where you can understand, you have to sympathize yourself instead of seeing unmindfulness. To understand recovery to the original mindfulness is something intrinsic, something internal thing. That is the thing you have to appreciate. So, socially you can say, instead of becoming self-critical, if you are a little soft with yourself, if you are a little sympathetic with yourself, each and every time you come back, without taking this discouragement, you can say, okay, now mindfulness is taking care about the unmindfulness. So you can go ahead. So therefore, that anxiety or anguish or hatred kind of thing can be sympathized. If you are sympathizing, your path is become very smooth rather than a rugged path. So that is a kind of an internal quality you develop. Ultimately come up to a certain level, you sympathize yourself, you excuse yourself, you forgive and forget yourself. It come up to a certain level, even someone is externally doing mistake, can equally sympathize he or she. You can forgive and forget. So in the family life, in the social work also, you will be just a person forgiving and forgetting. So the life becomes smooth. And therefore, there is no much of backlog. There is no much of anguish. There is no much of anxiety. And say mistakes are happening. It is not by mere will, not by the volition, not by your intention. They are happening, but mind has kind of a discipline. It come back to the original subject. I mean, object of meditation. That is the beautiful part. So that can be used, employed only by insight meditators. The meditators, those who are doing concentration, won't get that kind of analysis, no such a chance. So therefore, when you are going to the, from the concentration to the insight, you get better, more and more options to, in the sense, you can find more reason to be glad under any circumstance. So this is one point, you can get rid of this darata. Darata is considered as this anxiety and the discouragement, and it is unexcusing, unsympathizing. That is the way you develop the tension. That is the point the frustration comes. That is the point the tension comes. So if you know the pressure releasing well, by sympathizing this, instead of finding the fault of going outwardly, wondering, you can say whenever it come back, if it is coming to the object of meditation, that is much, much valuable than going out. So if you are not appreciating it, I would say you are missing the bus in the meditation. Throughout you will be complaining, whenever I am going to sit, thought comes, whenever I am going to think something, people are coughing and slamming the doors and sounds, and the body pains come like. But you don't know how to, not to get the shock, not to get the damage, but still to have the smooth flow. So that is being recognized as the dharata. And today we talk about the vanata. Vanata is, that one I would say, it's a dormant shape of the hatred. It appears like you are very concerned about your meditation, that is why the hatred comes, that is justifiable hatred, I have to find fault with life. But the Buddha says, no, this is yet another facet of hatred, it appears like a dormant tendency. But today we discuss about the dormant tendency of the desire. That is happening whenever meditation is smooth, whenever the mindfulness and the concentration come in line with, you come to a certain least frictional path, meditation feel like advancing. And when it is advancing, first and foremost thing is mind experience a state little bit or temporarily free of hindrances. And when hindrances are blurring, blackening and tarnishing the mind, whenever they are going, mind becomes light. Perception of light appears. And if you are to keep the same trend, light becomes slowly, slowly increasing. But if you are not aware of this latent form or the dormant tendency of the desire, instead of purifying and keeping the connection with your primary object, you will get attracted into the light, then you are off the track. It happened, this attraction appear like an achievement. Attraction appear due to achievement of light, you feel it is justifiable to go and associate with the light. Ultimately what happened is, you are losing the primary object, and then this desire, if you do not recognize, ultimately you will caught up into the whirlpool and you will be churning in the same point, progress will be stopped. Likewise, in the Theravada tradition, they have recognized 10 defilements, specifically in the Vipassana path, insight path. Obhasa is the light, and then Piti, kind of a rapturous feeling, Pasaddi, tranquility, and then Sukha, pleasure, and more subtly is the mindfulness. Mindfulness appears steadfast. You can predict, I can be mindful on the object for 15 minutes, like your predictability comes. Ultimately what happens, you slack yourself, whether you exert effort or not, mindfulness will be there, and slowly the primary object will be out of the subject, and then you will fall back, drop. And in that list, mindfulness, the energy, the concentration, the equanimity, all these things happen. Sometimes they come up to a certain level, you rather overestimate yourself thinking you are fully enlightened. So any person succumb to the situation to come out and declare, I can declare my mind is completely free of defilement, because such a brightness, such a mindfulness, such a strength, energy, the virya, concentration, in terms of equanimity, everything happens, so you get attracted to that. You don't know you are dreaming, you have lost the primary object. So therefore at that stage, this is happening in the 7 stages of purification. After the 4th purification, that you are fairly advancing, but even the trap hole is there. So this very phenomena you find in the Visuddhi Magga, that's a famous book written by Buddha Gosacharya. He says the desire, mindfulness, equanimity, all the qualities, whether you like it or not, belongs to the truth of suffering. Nothing to embrace, nothing to take it as the ultimatum, but you are embracing the truth of suffering and love them due to your ignorance. So therefore this accepting the suffering as a lovable thing due to your ignorance. So this is happening when and where the desire work in the tendency, as a tendency, as a dormant form. So therefore, unless otherwise a teacher come and correct you, you can't get out of this trap. It's a kind of a whirlpool, it's a kind of a getting trapped into that. So therefore you must have a certain amount of notion on the way. Don't get attracted to what you are seeing as positive, and don't get hate, develop hate with what you call disappointments. Both the things you must, without arriving at a steadfast decision, you must keep on practicing, take the primary object as a refuge, when and where possible. But the practical difficulty is, primary object at that time is very subtle, very difficult to trace. So therefore, you practically you may come out and say, how can I see the primary object, the breath has disappeared, touching point is disappeared like. But Venerable Jnanarama, he says, even if the touching point disappears, even if the breath is disappears, it disappears in a gradual process. So even the wound is not there, the scar will be there. Wound is cured, the scar will be there. Likewise, you may get the notion where it was touching. And if you have a doubt whether you have given up the primary object and taken the light of the light, where you given up the primary object by accidentally and when it come back you develop hate, under such circumstances you have to take this the notion of touch as a benchmark and then correct it yourself. Then only you can understand this path. There are a lot of pitfalls, lot of traps, lot of booby traps. If you go little off, you are succumbed to. But they are not making permanent damage. What they do is wastage of time and underestimation of yourself and wrong interpretation of Dhamma. You assume as you are an Arahant, or sometimes you feel that you are underestimating. So therefore, whenever the mind goes out and coming back, kind of weaknesses and lagging happens, you have to sympathize it. Whenever mind becomes smart and says, I am Arahant and I have the light and kind of thing, you have to understand not to get bogged down on that situation and get trapped, and not to get overshooting by not sympathizing yourself. So therefore the Buddha says, not hurrying, not tarrying, you have to cross the flood. If you are going to hurry yourself, you will be flushed off. If you are going to tarry, you will be sink. So therefore, when you go forward, your calibration, your fine tuning must be very refined, and easily you can say, this kind of training, this kind of refinement, never you feel in the worldly subjects. Worldly subjects are very gross, very crude. But when you go to the meditation, you are being challenged to keep the track, keep the balance, just like a tightrope walking, and there are no teachers can help you, no past papers can help you. You have to assimilate and gain the middle path. That is an impromptu, that is an improvised technology you must understand, that is called appropriate technology. So your own mistakes, your own creativity is the answer. So therefore the Buddha says, under such circumstances I can't help you. But I can tell you these kind of traps are there. So therefore don't try to go off the shoot. When and where it is going, you must have a kind of alertness to see whether it is off. And that teacher can't tackle. So you can communicate with. But everyone is doing this mistake, but after a certain amount of mistake, you must try to keep the balance.
You don't dismiss things like the light in that, do you? No,
that is also amount to hate. So you have to understand it's a byproduct. Your main product is primary object. This is a side business. And you make use the advantage of it. It's a good sign. But if you're going to stop the eye at going to appreciate and be bogged down, only the damage happen. So therefore this is a kind of art. There's no science over there. You have to understand how to tackle when the light going to happen, when the mindfulness going to steadfast, when the energy become very good and how to call mobilized. You must understand it's a good, but you have to make use this already arisen energy, the mindfulness light, in order to go deep, plunging into the primary object. Instead of appreciating this very science, if you are going to appreciate it, you are losing the chance to go deep into the primary object, go into and see the reality of the primary object. So whatever the good conditions happen, conducive condition happens, you must not get engaged with this kind of thing. Get the mean advantage to go more and more close, more and more jump, plunge into the primary object. Then you are with the reality. Otherwise, you can go to the hallucinations, mental projections, and get trapped. So therefore, these Dharata and Vanata is the Pali terms. It is a shadow of hatred and the desire. But these two appear like good things, and ultimately you will caught up in the whirlpool. So therefore, when and where it happens, you must not get caught up under such circumstances. You must maintain the critical mind, not to appreciate by their face value. You have to see the whole game and the perverted nature. In Sinhala or Pali we call Vanchanika Dhamma. They are happening, they have the face value different, behind something different. So that is why all the other religions, they would have come up to that level. And they recognize this as a god or anything, and they start worshipping. Never going through. But the Buddha says, this is the beginning of Buddhist meditation. Your goal is not that light and kind of thing. You have, if you do not know how to see through them, you are ever trapped. So this is, we can say, after this fourth purification, you expose to the Patipada, the real meditation. This is the threshold. Beyond that only the meditation, Patipada Jnana Dasana Visuddhi, understanding the real purification. Up to that you are jumping hurdles. For the fourth hurdle is quite something like attaining to the age in your meditation life. Okay, that's all for the summary of the yesterday and today's talks. And then we can go to the question and answers, and written questions are there. If you have any other comments or questions while I am continuing, I welcome you, and meanwhile I'll start with the written one. Venerable Sir, in Anapanasati meditation, how to see the start, middle and end of the breath? How to see the breath as a whole body? Out of this beginning, the middle and the end, or start, middle and the end, whatever you experience as the in-breath and out-breath may be one-third of this one. Some people start to understand the oncoming in-breath. Some people understand the middle of the in-breath. Some people understand the tapering off, the end of this. Whatever may be, if you feel the difference between in-breath and out-breath, that means you have got the touch. Either middle or the beginning or the end. So if you keep on observing how this come into being, you can see before it what it was, after what is going to be happen. Like that you can understand the beginning and the middle. What we feel is just the tip of the iceberg. And huge part is under the water. Whenever you see the breath, you see most gross rubbing sensation. The beginning, your mind is not sensitive. The end, not sensitive. So therefore, to start with, the middle is enough. And when you keep on observing, you must understand, this is not the whole picture. If I am to see the whole picture, when and where mind is free from thoughts, sounds and the pain, you must have a close observation and unsatisfactory kind of a feeling to see more and more, plunge more and more into the breath, and then you can see the beginning and the end. And any phenomena happening, when the phenomena are striking us, its beginning has already gone. We see only the middle, and we are impatient to see the end, and we are drawing the conclusion telling we see, we feel, we knows. But Buddha says, if you are to draw a conclusion, decision, at least you have to see the beginning, the middle and the end. So therefore, you have to see the same thing 1001 times, then only you can understand how the beginning, how the end. So therefore, breath also, beginners, even the experienced yogis at the early part of their sitting, they see the gross part, not the beginning, not the end. So seeing the gross part, if you have a closer view, more and more approaching it, you can see how this grossness sets in, how this grossness disappears to the in-breath, gives to the out-breath, out-breath gives rise to the in-breath, like at the tail length you can see. So that is because your sensitivity level is, your sensitivity of the mind increases as and when the mindfulness and the concentration develops. At the beginning you are not sensitive, therefore you see only the gross part. But when you become sensitive, how the grossness appears, how the grossness disappears, that is what the beginning at the end. And it says how to see the breath as a whole body. So when I am explaining this in the Melbourne, I ask for a blackboard and a chalk. Then I can very clearly tell you in the dramatic way, in the graphic way, how it happens. And then moment you see the, at the beginning you see the, if you take a bell-shaped curve, you see the top. But the sensitivity increases, you are observing the beginning and the end, the tail ends. And ultimately you find tail end is never abrupt stopping, it tapering off and gives rise to the out-breath. Out-breath goes and goes like a wave and it gives rise to the in-breath. Ultimately you find the whole line. Earlier you find the gaps in between in-breath and out-breath, but when the sensitivity increases you find it's a completely like a thread. There you can say the breath is becoming a whole, not the middle, beginning at the end, and there your whole body, your whole life, whole being is the breath, and breath you can see the continuity. And there only you can say mind is now just like in the tightrope walking, no distractions, and you more and more you go there, the observing mind and the observed object become closer and closer. Ultimately they coining each other, harmonizing each other, just like a samatha jhana. In the vipassana meditation also, it's sometimes like absorption, they hug together, the observing mind and the observed object. And there, meditation is completely something happening rather than doing. Till that you have the effort, till that you have the intention, till that you have to push towards the object. When they come, of course when they are coming each other close, the magnetic force develops and they hug each other and they know that meditation is happening. And that we can say you are skillful in kayanupassana, that is to say contemplation, dwelling on the contemplation on the body, on body. That achievement happened as a kind of a absorption, the body and the mind unified, and that is called whole body experience. There onward, your whole being is just under your nose. It is not the experience of seeing, hearing, smelling, touching, tasting or thinking, but everything appear like a just being. It start to continue. It, we can say, sabbakaya parisangvedi asasisamiti sikkati, sabbakaya parisangvedi pasasisamiti sikkati. It is translated as experiencing the whole breath body. Your whole being you experience through the breath. That is the end of kayanupassana level. And even in Satipatthana Sutta, it is much detailed in Anapanasati Sutta. So I am searching for English just to chase you out. Sir, could you please clarify this for me? In sitting meditation, sati, awareness can be developed to a certain extent because your focus, you focus on a single object, even the moving target. But in real life, when you are multitasking, how can one become aware of a multiple thought, feeling, etc., that arise in a split second? So it appears like very profound practical question, but the answer is very simple. Even in sitting, even though we are reducing to one single object, I mean in-breath and out-breath, that does not limiting it. Mind is producing thoughts, ear is going to give us sounds, body is going to give the pain other than the touching. So you are isolating, you are doing an elimination technique to get the in-breath and out-breath, but the other challenges are never ceases to exist. So therefore, whenever you are sitting and training your mind to keep the in-breath and out-breath, that will be in a one episode if you are in your meditation. When you further in, you will feel, even though your mind is mindful, calm and quiet, falls calm and quiet on the object, sounds are there even though it is not disturbing. Thoughts are there even though they are not changed thoughts. Pains are there even though it is bearable. So you can understand a certain amount of signals are there, but you are not worried, you are not moved. But sometimes these signals, one or the other, jump up and destroy your concentration and mindfulness. Immediately a strong thought can happen, a sound can come, a pain can come, and there you have to understand it will be shaken. Again you come back to the breath if you are lucky. And there you are learning how to deal with one single distraction. And when you go there, you see two, three signals at a time, and they are still try to maintain the primary object. So therefore, even in sitting, if you have to continue for longer time, these other distractions at the beginning appear like a nuisance, but it's an exercise. It's a challenge. It is the way your threshold value, your appropriate technology or impromptu knowledge increases. And then with that knowledge, if you are going to do walking meditation, definitely visual objects are there, sounds are there, intentional actions are there, and many challenges. So therefore you are intensified the same with the so much of challenges. Can you keep the track with left and the right foot? That is grosser than the touch of the air, but challengeful. And that is furthering only into the day-to-day activities. So there is no such a quick change from sitting to the day-to-day. That is why it says the beginner, those who are introducing mindfulness, should not limit his or her practice to sitting, and not only practicing in day-to-day activities. Pacemaker is the walking meditation. From day-to-day, before sitting you have to have walking. From sitting, before going to day-to-day, you have to have walking meditation, and then you can understand how the increase in trend and the decrease in trend happen. Beginner may come out and say the multitasking and difficulties, therefore difficult to do meditation. But when the meditation, in the sense mindfulness increasing, these are the real question papers, real challenges to push your adaptability, your multitasking capacity, and therefore ultimately you find everything is just a challenge, just a question paper, and don't consider as a negative, don't consider as a destructive. Therefore at the beginning you have to have most conducive conditions to just to introduce the mindfulness, but when you keep on practicing, slowly all distractions are becoming challenges. The best example if I have to cite is that if you wish to learn how to drive a car before getting the license, definitely you must learn driving in a not busy street. In a busy street it is not for you, but it is for the luck of the pedestrians, you have to take care to go to the busy street. So you go to a silent place and learn. There you are very difficult to put to the first gear to the second gear. Synchronizing and giving the gas and clutching and all the kind of stuff. So then after long practice only, the learner will tell you second to the third gear. And it's like a great task, and third to the top. And then coming back to the third, second, first, like a stopping the car, going off, and it's a huge task. But after you get license, and if you are going to say, I can go chauffeur driver, but I need pedestrianless paths. There only I got the license, I don't know how to drive in the normal street, that you won't get a job. So, of course, while training, you are training under such isolated situation, slowly, slowly you know how to drive the car with the other vehicles, other pedestrians and all the kind of thing. It's a gradually, whenever you go to the busy street, you don't know where you start the car, where you put it, the first gear, second gear, third gear, fourth gear, you only know you are driving. So all the minute details become a habit. Ultimately, you are going there. So therefore, Buddha, whenever he presents anything, it is called Anupubba Patipada. That means a gradual process. Starting from the known place, slowly, 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 slowly developing. And more you practice, it's a natural process. There is no stages. There is no gear changing, like it's a natural unfolding happens. So therefore that if you know how to handle different object in sitting, that will give a opportunity, opening how to do better walking meditation. If you are skillful in walking meditation, it will give a hiatus, it will give a chance for you to apply the in day-to-day walking, not as a walking meditation, day-to-day, and then ultimately go to the all the simple actions, ultimately the multiple, this indicates the multitask action, multitasking, and ultimately you will ask yourself where I cannot develop mindfulness. At the beginning you will ask where can I start the mindfulness. Ultimately you will challenge yourself and ask where I can't. Who the hell can develop, disturb my mindfulness? No one can. If you are, we are with a certain amount of experience, you can challenge any person. And any person's task is to disturb you, but your task is not to get disturbed. Then you are the omnipotent, omnipresent God in the world. You can run the game. Most venerable sir, I do not have very wide Dhamma knowledge. Is it a barrier to my progress in meditation? Especially with regard to the difficult stages of Samatha and Vipassana Jhana, respectfully appreciate your comments. There have been a very skillful professional person who can play solo the musical instrument, solo, am I correct pronouncing? Yes, solo. And then he was very famous. And there had been two students are coming from the different places and they have met on the way before the master. And one person has told, I have heard about that master is very professional solo. I don't know anything, so I have full faith. I have $1,000 or something like that, so I am going to give it and I will spend any time he wish because I like solo. The other person has told, I am not that, I know half, and therefore I also have $1,000. When I go there I will give only 500, and then master has to teach me the balance. And somehow the other they have reached the master, and the first person appeared for the interview. He said, well, I don't know anything. this is the amount of money I have, I am ready to sacrifice. I am under your, this, I am a disciple. Do as you like, I wish to, I'll practice under you. He says, give me the money, go and take the class. Other person has told, I know half, and therefore, how much the task? He asked me 2,000. He has told, how is that? Because the other person is coming, you only have charged 1,000, and now I have half learned, and it must be 5,000. He says, no, I have to erase everything. It is very difficult task, therefore I need 2,000. So people, those who know, they know Dhamma, I have to say sorry. Better thing is to say, I don't know. It's a beautiful thing. It's an innocent thing. When compared to the Buddha, who the hell knows Dhamma? We know just ABC. So in Pali it says, Aham na janami bhagava janati. Always you have to say, Venerable Sir, I don't know. You know everything. Please, please, please. If you are going to say to the Buddha, I know this much, 10%, 15%, Buddha will not ask 2,000, but he will say, such a monk, useless fellow. So therefore, don't worry about this. Simply know, you don't know. Buddha has mentioned there are four pandits in the world. How do you call it? Pandita? How to translate it? Pandit, I mean, sorry. Learnedness, eh? This is person who knows and he knows. Other person is person who person knows but he do not know he knows. There's yet another person don't know and he think he knows. Other person is don't know, he do not know. And when the Buddha categorized them, he says person who knows and he know himself is the first. The second is person who do not know, he do not know. All the other two, very difficult to tackle. So therefore, unknown. And when highlighting this, there are some writings, it says that one day Sir Isaac Newton has written in his diary, after discovering all this gravitational force and everything, and he has mentioned that I am just a child playing on the seashore with the pebbles. I don't know the mighty ocean in front of me. I don't know the mighty land behind me. I am just a child playing on the seashore. So who are we to say that we know this and that? So that is the end of our learning. So therefore always keep open. We don't know. So therefore Dhamma is not a burden. Dhamma is nothing creates any problems. It is to help the people. And half learn and telling I know is very difficult. It is called, we call case hardening. You know case hardening? Very difficult. Pitakaravino. In Singhala we call pitakaravino. Case hardening very difficult. So therefore you have to understand this learning is a part and parcel of a natural unfolding. It is none of our willful action. I mean, teacher will say you have to buy this and that, that is separate to you, but this knowledge, what we say, is not the, what the Buddha is meant. So therefore, your task is to fulfill the causes. Keep on practicing. Dhamma will take responsibility. You will be refined with time. So the simple thing is, I would say that nothing to worry about your amount of theory knowledge, please start practicing. The practice will take care about the balance. That's all. Now I am changing into the Sinhala because questions are in Sinhala. සිංහලෙන් අගෙන ප්‍රශ්න වශයෙන් තියෙනවා රහතන් වහන්සේලාට ඇතයි කියන සිව්පිලි සිඹියා කුමක්දයි විස්තර කර පහදා දෙන්නසේක්වා කිටිම උත්තරේ තමයි පටිසම්භිදා මග්ග කියන පොතේ අදහස සිව්පිලි සිඹියා තමයි මම මේක මගේ ස්වාමීන් වහන්සේ අහනකොට කිව්වා පටිසම්භිදා මාර්ගය කියවන්න කියලා ඒක ග්‍රීක මොන්නම දෙයක්වත් කියවට තේරෙන්නේ නැහැ නමුත් මේ ප්‍රශ්නේ වැරද්දක් තියෙනවා දැන් කාලේ තියෙන දැනුම හැටියට සිව්පිලිස් හිඹියා රහතන් වහන්සේලාට සීමා වෙලා නැහැ. සෑම ආර්යයන් වහන්සේ නමකටම තියෙනවා. හැබැයි ඒක ඉහළ පහළ යනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ සෝවාන් වෙනකොටම සිව්පිලිස් හිඹියාපත් තිබුණා. ඇයිදින් ගියාම පුන්නමන්තානි පුත්ත මට මතක නැහැ ඒක බුදුජාන් වහන්සේ සිව්පිලිස් හිඹියා පිළිබඳ වැඩියෙන්ම තිබුණා කියලා මට මතක නැහැ කවුද කොන්වොකේෂන් එක තිබිලා තියෙනවා. ඒ කියන්නේ ඒතදග පාලියෙන් සලකලා තියෙනවා. සිව්පිලිසිබ්බ්‍යා කියලා කියන්නේ අත්ත ධම්ම නිරුත්තිපටි බහන කියන වචන හතර තමයි සාමාන්‍යයෙන් කියන්නේ කියන උගන්වන්නේ. මම මේක තේරුම් අරගන්නේ මෙහෙමයි. අත්ත කියලා කියන්නේ අර්ථ ශාස්ත්‍රය. අර්ථ ශාස්ත්‍රය කියලා කියන්නේ සාමාන්‍ය ඉකොනොමික්ස්, පොලිටිකල්, සෝෂල් තින්ග් නැත් කොමන් සෙන්ස්. යම් කිසි දෙයක් සිද්ධ වෙනකොට ඒකේ අර්ථය තේරුම් ගත්තයි කියලා කියන්නේ contextual meaning එක තේරුම් ගන්නවා, conventional meaning එක. ඒ කියන්නේ සම්ප්‍රදායනුකූල නැත්නම් සම්මුති දැනුම. නමුත් සම්මුති දැනුම විතරක් නෙමෙයි මේකේ පරමාර්ථයක් තියෙනවා. බුද්ධ ආදී උත්පන්නවන්තරට පේන යමක් මේකේ පිටිපස්සේ තියෙනවා කියන නිසා මේ භාවනා කරන්නේ ඇති හැටිය දැකීමට. ඇති හැටි කියලා කියන්නේ ඇහැට පේන ඇති හැටිය නෙවෙයි, ඒක පිටිපස්සේ තියෙන අපේ බුද්ධ ආගමේ කියන අනිච්ච දුක්ඛ අනාත්ම දැකීම. නමුත් ලෝකේ සාමාන්‍ය මේ හැම සමාජයෙන් පෙන්නන්නේ කිසිම අනිත්‍ය නැහැ මේක නිට්ටයයි කියන්නේ. ලෝකේ දුකක් නැහැ, තියෙන්නේ හොඳ සැප හරිය විතරයි. මේකේ ලෙඩු නැහැ මේ සමාජේ, පිස්සු නැහැ මේ සමාජේ, වයසකය මේ සමාජේ නැහැ. ලෙඩු ටික තේර පිස්පිතාලට උඩ ගාල් කරන්න ඕනේ, පිස්සු ටික තේර පිස්සංගොට්ටුවට ගාල් කරන්න ඕනේ, වයසක කට්ටිය තේරම හවුස් හෝ එල්ඩර්ස් වලට ගාඩ් කරලා නගරේ ඉන්නේ නගර සෝබිනියන් පමණයි. ඒ කට්ටිය පුරාංගනයි. පුරුගේ බොහොම ලස්සන ජීවත් වෙන දෙවියන් නාවපු ලෝකේ කිසිම දුකක් නැහැ. මේක තමයි මේ වෙස්ට් එකේ පෙන්වන්න හදාගන්නේ. නමුත් අපි දන්න රෙද්ද උසල බලනකොට එහා පැත්තේ මොකද්ද තියෙන්නේ කියලා, මොකද ගණ්ඩ දෙයක් නැහැ. කොහෙත් තියෙන ඔය ලෙඩෙක් මහල්ලෙක් මල ගන්නත් පැවිද්දේ තමයි. එන්නේ විදිහට මේ පෙන්වන්න හදන දේ තියෙද්දි ඔය පිටිපස්සේ තියෙන දේ දැකීම තමයි ධර්ම කියලා කියන්නේ. අර්ථය දැකලා සම්මුතිය දැකලා ධර්මයේ දැකීම තමයි. කවුරු මොන විදිහේ හෝ අඳින්න ගියත් කජුවම තමයි. කියන්නේ සංසාර රෝගේ ජාති ජරා ව්‍යාධි මරණ මොනම තාලෙමත් වහන්න බෑ. ඒක ස්වභාවයි. ඉතින් අපි ජාතිය නම් බොහොම ජගේට ජයට අගේ කරනවා, පාටි දානවා. හැබැයි ව්‍යාධියට මරණයට ජරාවට අපි ක්‍රම හොයනවා. කොච්චර හොයගෙවත් හරියන්නේ නැහැ. මේ ලෝකේ බොරුණු කියන එකම නීතිඥයෙක්වත් නැතුළු නොමැරෙන එකම වෙදෙක්වත් නැහැ කියලා කියනවා. ඉව සදාදනික ධර්ම. ඒ නිසා මේ පෙන්වන හදන මේ ලස්සන සුන්දර ලෝකේ මේ තියෙන සම්මුතිය ඊගැති ප්‍රශ්න නමුත් මේක පිටිපස්සේ තියෙනවා යථාර්ථයක්. ඊගැති තියෙනවා පරමාර්ථයක්. මේක ඇතුළේ තියෙනවා ධර්මයක් කියලා. මේ අර්ථය සහ ධර්මය නීයාර්ථ නේතාර්ථ කියලා දෙකක් තියෙනවා. ඒගොල්ල පෙන්වන්න හදන දේ සහ වහන්න හදන දේ තුළ තියෙන සත්‍යය ඒදී දකින්නම් භාවනා කරලා තියෙනෝනේ. ඇති හැකිය දැකීම. මේකට කියනවා යථා භූත ඥාන දර්ශනය කියලා. භූතය කියලා කියන්නේ පෙන්වන්න හදන දේ නෙමෙයි, පේන දේ. බලන දේ නෙමෙයි, පේන දේ. පේන දේ හරීම ස්වභාවිකයි. බලන දේ අපේ මන අපේ හැටියටයි බලන්නේ. අරක බලනවා, මේක නොබලනවා. පේන දේ, මතුවලා එන පේන දේ අපිට වළක්වන්න බෑ. අර්ථය කියලා කියන්නේ අපිට අපේ රුචි, මනාප, සුන්දර ධර්ම කොටස් බල බල ඉන්නවා. නමුත් කොච්චර කෙරුවත් අධර්මය, අසුචිය, නරක දේවල් ලෝකේ තියෙනවා. මෙන්න මේ දෙකම සම කරලා බැලීමයි කියනවා ධර්මය කියලා. අර හොඳ පැත්ත විතරක් බලන එකට සම්මුතිය වලින් එකට අර්ථය කියලා කියනවා. ඉතින් මේ ලෝකේ ඉන්න මිනිස්සුන්ගෙන් ඔය මේ අන්ධ සූත්‍රයේදී බුදුහාමුදුරේ දේශනා කරන සමහරු ඇත් දෙකම පේන්නේ. මේ මිනිස්සු මෙලොව වශයෙන් ආර්ථිකවත් පිරිනවා, සමාජිකවත් පිරිනවා, මේ දේශපාලන වශයෙන් පිරිනවා. ඒ කියන්නේ අපි කියන මේ මැදපන්තියටවත් එන්න බැරි කට්ටිය. දින දුප්පත්යන්තාව බුදුදෙස් කියන ඇත් දෙකම පේන්නේ නැහැ ඒගොල්ලන්ට. අම්මගේ තාත්තගේ බුදුදෙස් නැති කර ගන්නවා, නමත් නැති කර ගන්නවා ඒ කට්ටිය. ඉතින් එක හැක් තියෙන කට්ටිය ඒගොල්ලෝ දැකලා ඒගොල්ලෝ ආර්ථිකය හදා ගන්නවා, දේශපාලනය හදා ගන්නවා, සමාජික මට්ටමක මැදපන්ති ජීවත් වෙනවා. නමුත් ඒගොල්ලන්ට ඇත් දෙකම පේන්නේ නැහැ. ඒ කියන්නේ මේ ජීවිතෙන් එහා පැත්තට යන පැත්තේ ඒගොල්ලෝ ගණන් ගන්න නැහැ. මේ ඉන්නකම් කාලා බීලා අර කාපල්ලා බීපල්ලා ජොලි කර බල්ලා කියන සමාජයේ ඉන්නවා. නමුත් තවත් කොටසක් ඉන්නවා ඒ සාමාන්‍ය මට්ටමට වැටෙන්නේ නැහැ. ආර්ථිකය පවත්වන ගමන් කනවා බොනවා ජොලි කරන ගමන්ම එයා ආත්මයක් තියෙනවා දරුවන්ට ආදර්ශයක් තියෙන්න ඕනේ කියලා එයා දැත්ත බලන. ඒගොල්ලන් කියනවා ඇත් දෙකම තියෙනවා කියලා. අන්නේ ආයත විතරයි බුද්ධ ධර්මයක් තේරුම් ගන්න පුළුවන්. එයා විතරයි කර්මේශා කර්මඵලයේ අදහන. අන්නේ විදිහට මේ පේන්නන හදන නාඩගම තියේදී මේකේ පේන දේ විනිවිද දකින්න දේ දකින්න කර කියන්න පුළුවන් ධර්මයේ දැකීම කියලා. ඉතින් නිසා ලෝකයේ තියෙනවා පරමාර්ථ සත්‍ය සහ සම්මුති සත්‍ය කියලා දෙකක්. මේ ලෝකේ දුවන්නේ අන්ධ භූතේ. තන්නේ කරම සම්මුතිය දුවන්නේ. ඉතින් අපිත් මේ අර බෙලිගිරියක් කටිච්චාම තල්ලත් අකුරට ඉතින් හාවා කෑ ගහනවා අහස කඩාවැටෙනවා කියලා. ඉතින් පිටිපස්සේ තේරම දුවනවා කැලේ කඩාවැටෙනවා. ඒ දුවන දිවිල්ල තමයි මේ තියෙන නිසා රැල්ලට වැටුනොත් නම් රැල්ලට අහු වෙනවා. තනි වුණොත් නම් බේරෙන්න පුළුවන්. රැල්ලේ ඉන්නකම් නම් කවදාකවත් බේරුමක් නැහැ. ඉතින් මොකද කරන්නේ අපි සමාජයේ සිල්ලි සත්තු වශයෙන් රැල්ලටත් යන්න වෙනවා. හැබැයි දැනගන්න මේ රැල්ලට ගියොත් රැල්ලට අහු වෙනවා. ෆැෂන් එකට අහු වෙනවා. ඒ තියෙන සමාජයේ නටන දෙල නටන්න වෙනවා. මේක අපිට තියෙන්න ඕනේ පෞද්ගලික ජීවිතය. සිංහෙක් වගේ අලියෙක් වගේ කංගවේණෙක් වගේ පැත්තකටලා ඉන්න. අන්න එතකොට තේරෙනවා මේ නාඩගම නැටුවට අපිට වගකීමක් තියෙනවා ආධ්‍යාත්මය හදාගන්න මරණින් එහාට යන්න. අන්න මේ දෙකම දැකීම අර්ථ ධම්ම වශයෙන් සලකන. මෙන්න මේ දැක්කට පස්සේ භයානක ප්‍රශ්නයක් මතුවෙනවා. මේ අන්ධභූත ජනතාවට මේක කියලා දෙන්න බෑ. ඒගොල්ලෝ හිතන්නේ මේ මනුස්සර පිස්සු මේ මෙච්චර මේ මිනිසුන් රස්තාවකුත් නැතුව මැරෙන්න හදනවා මේගොල්ලෝ මේ අපබ්‍රත කතා කරනවා නිවන් දකින්න හදනවා මේ පැයට හැතපුමයි වේගේ බරබාගේ පොහෙල හඳට යන්න හදනවා කියලා අර මම ජීමා කරත්තකාරය කියලා කතාවක් තියෙනවා. ඉතින් ඒගොල්ලන්ට බේරෙන්න දැන මේ අපි මේ ආර්ථිකයවත් ගැට ගන්න හදනකොට මේගොල්ලෝ ඇවිල්ලා මේ නිවන් දකින්න කතා කරනවා. මේ කරන්න පුළුවන් වැඩද? අන්නේ එන්නේ එකදී එන්නේ අන්ධ ජනතාවට විලාව බලලා කලාව බලලා හරියට ප්‍රමාණේ මෙන්න මේ ටික ඇත්ත. හැබැයි මේක සම්මුති සත්‍යය. මෙන්න මේක ඇතුලේ තියෙන පරමාර්ථ සත්‍යයක් කියලා දෙන්න පුළුවන් භාෂාවක් තියෙනවා. අංග චලනයක් තියෙනවනේ. ඉරියව්වක් තියෙනවනේ. ඒ ටික කියනවා නිරුත්‍ය කියලා. නිරුත්‍ය කියන්නේ සාමාන්‍ය ව්‍යාකරණේ. ඒක බොහෝම අමාරු වැඩක්. කොච්චර අමාරුද කියනවනම් සිද්ධාර්ථ තාපසතුමා අවුරුදු 6ක් විතර ජීවත් වුණා පස්සක මහණුන් එක්ක. ඒ කාලෙම කෙරුවේ දුෂ්කර ක්‍රියා. හැම කෙනෙක්ම උදව් කරා. දුෂ්කර ක්‍රියා කළා. පස්සේ මෙයාට තේරුණා මේක අන්තයක්. මේක හරියන්නේ නැහැ කියලා. තේරුණාට පස්සේ ටික ටික කැම ගන්න පටන් ගත්තා. පින්නපාත යන්න පටන් ගත්තා පස්සේ ශරීරයේ ආයෙ ටිකක් පණ ගහලා එනකොට අර 6 දෙනාම කිව්වා. පස් දෙනාම ගොයිය දැන් ඉති වැඩි අතහැරලා දීන්නේ ආයෙ උපස්ථාන කරන්න ඕනේ තටා කියලා ගියා. කිහිල නතරුනේ කොහෙද මිගදායි බුදුහාමරන්න බුදු වෙලා සති කොච්චර දුගාරක් යන්න වුණා පලාතර ගඳ ගන්න දැනක හිටියේ නැහැ. ගියාර පස්සේ බුදුරජාණන් වහන්සේට ඇත්තට මධ්‍යම ප්‍රතිපදා හම්බෙලා පුදු වුණා. බුදු වුණාට පස්සේ උන්වහන්සේ කල්පනා කරලා බැලුවම දැන් මට අහුවෙලා තියෙනවා අර්ථ ධම්ම දෙකම. මේක තේරුම් ගන්න පුළුවන් කවුද ඉන්නේ කියලා. ඒක භයානක පරිශීලනයක් කරන්න ඕන. ඉස්සල්ලාම වුණේ ආලාර කාලා. ඒ මොකද ඒ දෙන්නම එතකොට අරූපඥාන 7-8 ලැබලා තියෙනවා. නමුත් ඒ දෙන්නම මැරිලා අරූප ලෝකෙ ඉපදිලා ඒගොල්ලෝ ෆ්‍රිජ් එකට දාලා ලොක් කරලා. කොමියුනිකේට් කරන්න බෑ, ඇස් නෑ, කන් නෑ. දැන් සදා අනාතයි. ඊට පස්සේ කල්පනා වුණේ පස්සකමහන. කොච්චර කල් පයින් ගියාද කියලා බලන්න සත්සත් ඉවර කරලා වස්වසන තාක්කල් පයින් ගියා 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 කිහිල්ලලා මිගදායට ගියාට පස්සේ පත්දිනා මොකද කිව්වේ? මෙයා රජ කුලෙන් පැවිදි වුනේ, මෙයාට සේවකයෝ නැතුව ඉන්න දන්නේ නැහැ. ඔය එන්නේ අපෙන් උපස්ථාන ගන්න. දැන් බලන්න ඇඟ දිහා කාලා බීලා හොඳට ඇඟතර කරගෙන ඔය එන්නේ කකුලට හොදන්න වතුර ඉල්ල ගන්න. ඉඳ ගන්න ආසනේ හදා ගන්න. බත් එක හදලා දෙන්න. අපි මේ මොනවද කියන්නේ මේ වැඩවලට අපි නැහැ. එක් එක්කත් නැගිටින්න එපා. ඔය ආවට ගණන් ගන්න එපා කියලා කතිකාවතක් කරගත්ත බව පහේ පන්ති බුද්ධඝම පොතේ තියෙනවානේ. පුත්‍රයන්ව ඇසේ මේ දැනගෙන ගිහිල්ලා ඉඳගත්තා. ඉඳ ගන්නකොට ඒගොල්ලන්ට ඒ රටේ තිබුණ ක්‍රමයේ හැටියට වතුර එකක් තියෙන එක චාරිත්‍රයේ තිබුණා. උඹට ඕන හොදගෙන වාඩි වෙන්න. හේදුවේ නැහැ. පුත්‍රයන්ව ඇසේ පුරුද්දර කකුල් දෙක වදලා වාඩි වෙලා අර කට්ටියට වාඩි වෙන්න කියලා එවලා පොඩ්ඩක් කිව්වා බණ ටිකක් අහමු කියලා. එක එක අහන්නලා ඇති වෙන. ආවුසවාදෙන් කතා කරා බුදුහාමුදුරන්. යාළුවෝ උඹ කවුද අපිට බණ කියන්නේ නිකන් අපේ වචනෙන් කියන. ඊවසේ බුදුසෙන් කියන්නේ මම මේ ගැඹුරු ධර්මයක් කියනද නෙමෙයි. ඒ බණ අපට ඕනේ නෑ. අපි ඔක්කොම එක සිගරට් එකේ දෙකට බෙදාන දීපු කට්ටිය. උඹ කවුද අපිට බණ කියන්නේ? තුන් සැරයක් පුදුරජනන් උත්සාහ කළා තියෙනවා පස්සක මහණුන්ට කියන්නේ මේ වටිනා ගැඹුරු අර්ථයක් මට වැටහිලා තියෙනවා තේරුම් ගන්න එක්කෙනෙක්වත් බාරගත්තේ නැහැ. අච්චර අර අවුරුදු 6ක් බුදුහාමුදුරුව උපස්ථාන කරපු කට්ටිය. නමුත් ඒතකොටයි සර්වචනංශර තේරුනේ ධර්මය සම්මුති සත්‍ය පරමාර්ථ සත්‍ය තිබුණට අවබෝධ කරාට මුනින්නමල තියෙන කලයකට ඒක වක් කරනවා කියන එක ලේසි නෑ. ඒගොල්ලෝ ඒක පිළිගන්න තැනට ගන්නවා කියන එක සම්පූර්ණ අහඹයක්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියන්නේ ට්‍රැක් එක මාරු කරලා කිව්වා දැන් හොඳටම දන්නා මේ ක්‍රිකල් ෆුල් රෙසිස්ටන්ට් කෙනෙක්වත් අහන්න කැමති නැහැ. ඊට පස්සේ මේ බුදුරජාණන් වහන්සේ ඇහුවලු මේ පස්තිනාගේ අපි ඔක්කොම එකට අවුරුදු 6ක් ජීවත් වෙලා තියෙනවා. මම කවදාකවත් භාවනා කරනට ආලෝකයක්වත් දැක්ක කියලා උඹලට කියලා තියෙනවා. එතකොට එක එක නම මොනේ මොන බලාගත්තද මෙයා කවදාකවත් බෝස්ටිං නැති යාති මිනිස්සේ. ඊට පස්සේ අවලු මං ඇයි එහෙම ආලෝකයක් දැක්කේ නැහැ කියලා කිව්වේ. දැක්කේ නැති හින්දා. මං අද ඇයි දැක්කයි කියලා කියන්නේ. දැකපු හින්දා. කියනකොට මේගොල්ලන් එතනට මේ මිනිස්සයා මේ ප්‍රායෝගික දෙයක් මේ කියන්න හදන කියලා වාඩි වුණාට පස්සේ තමයි ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කරන්නේ. ඒක නිසා ඒ නිරුත්‍ය කියන එක Taman දන්න දේ අනික් කෙනාට තේරු බබාගේ භාෂාවෙන් බබාට කියලා දෙන්නා වගේ ඒක පොඩි වැඩක් නෙවෙයි. අද ලෝකයේ ඔය ইনফরমේෂන් ටෙක්නොලොජි කිව්වට තන්නේ කර අනාගෙන තියෙන්නේ. මොනම දෙයක්වත් කියන දෙයක් කොමියුනිකේට් වෙන්නේ නැහැ. වචන ගොඩක් තියෙනවා, ටෙක්නොලොජි ගොඩක් තියෙනවා, කවදාකවත් කොමියුනිකේෂන් නැහැ. අරයා කියනවා මෙයා අහනවා අහන දෙ නෙවෙයි කියන්නේ. අපි අහන්නේ අපිට ඕනේ දේ. ඕනතරම් ටෙක්නොලොජි එක තිබුණාට අපිට ඕනේ නිවුස් එක විතරයි අපිට ඇහෙන්නේ. දැන් UNP කාරයක් නම් UNP ක සම්බන්ධ කිරීම ඇහෙනවා. දේශ ශ්‍රී ලංකාව ගැන කියනකොට ඒ රේඩියෝ එකත් නේද රේඩියෝ එකත් පොලේ ගන්න. ඉතින් ආත ඕනේ දේ අහනා මිසක්ක මේක නෑ. ඒ නිසා මේ කොමියුනිකේෂන් කියන එක සිද්ධ වෙන්නේ නිරුත්‍ය දන්න කෙනාට විතරයි. ඒක නිසා ධම්මජගපවත්තන සූත්‍රය ඉවර වෙලා කොණ්ඩඤ්ඤාමතුරු නිවන් දැකුවාට පස්සේ උදම්මනන්නේ බුදුහාමතුරු අඤ්ඤාසිවතුබෝ කොණ්ඩඤ්ඤෝ අඤ්ඤාසිවතුබෝ කොණ්ඩඤ්ඤෝ කියලා බුදුරජාණන් වහන්සේ සතුට ප්‍රකාශ කරන්නේ කොණ්ඩඤ්ඤ බුදුඹ අන්නේ වූ ගැඹුරු ධර්මයක් තේරුම් ගත හැකි බුදු බුදුරජාණන් කොච්චර තේරුම් ගත්තත් ඇති වැඩක් නැහැ මිනිස්සෙක් එක තේරුම් ගත්තේ නැත්තම් එහෙනම් අපිට කොහොමද කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ තේරුම් ගත්තට බුදුහාමක යන්තම් නැති එක් එක් යන්තම් ගොඩාවයි කිය. ඒකෙන් තේරෙන පටන් ගන්නවා නිරුක්තියක තියෙන වටිනාකම. අද බණ දන්නේ නැති කවුරක්වත් නැතිවක්වත් මොනවත් නෙවෙයි. අදාළ කාරණාව අදාළ ප්‍රමාණයට කියන්න පුළුවන් නම් අපිට කොච්චර ගෞරවයක් ඇති වෙනවද කියලා බලන්න. ධර්ම නැති නිසා නෙවෙයි අපි මේ අහලා නැති නිසා නෙවෙයි. ඒක කොමියුනිකේෂන් වෙන්න අර්ථ ධර්ම දැනගන්න බෑ. වෙනම ස්කිල් එකක් තියෙනවා. teaching technique එකේ teaching ability එක ඔක්කොටම නැහැ. ඒකට කියනවා නිරුත්‍ය කියලා. මේ තුනේ උච්චාවච භාව තියෙනවා. සමහරුන්ට සම්මුතිය හොඳට තේරෙන පරමාර්ථය තේරෙන්නේ නැහැ. සමහරුන්ට සම්මුතිය ගණන් ගන්න විරුද්ධයි පරමාර්ථය තේරෙනවා. සමහරුන්ට කියලා දෙන එක ඕනේ කියලා හිතනවා. සමහරුන්ට ඕනේ නැහැ කියලා හිතෙනවා. අනිත් වගේ අර්ථයේ ධර්මයේ නිරුත්‍ය ප්‍රතිභානියේ උච්චාවච භාව තියෙනවා. ඒ උච්චාවච භාවයේ skill එක උසස්ම තත්ත්වෙට තමයි ප්‍රතිභානිය කියලා කියන්නේ wisdom එක අර තුනේම master එක අර තුනේම වශීභාවය තමයි ප්‍රතිභානිය කියලා කියන්නේ. ඒක නිසා භාවනා කරනකොට අපි ඇත්තටම මොලේ සහ හෘදේ වස්තු අතර විශාල disparity එකක් අපේ තියෙනවා. මොලේ නිතරම තර්ක කරනවා හෘදේ වස්තු නිතරම හැඟුම් බර වෙනවා. ওই දෙන්න කසාද බඳු ගෑණි මිනිහා වගේ random තමයි කොයි වෙලාවෙත් වැඩි. මුලේ සාමාන්‍ය පරිමයන්ගේ නියෝජනය වෙනවා හෘදේ වස්තු ගැණිකේ නියෝජනය වෙනවා මුරලේ කියන කිසිම දෙයක් හෘදේ වස්තුට තේරෙන්නේ නැහැ හෘදේ වස්තු කියන දේ අපේ දෙන්න අතට අද බඳගෙන පාර යනකොට නම් යන කේතරදී රණ්ඩුක ඉතින් සාමාන්‍ය මිනිසෙක් වශයෙන් මේ පෙනුනට මේක ඇතුලේ අල්ලි යුද්ධයක් තියෙනවා මේ දෙමළ සිංහල යුද්ධ නෙමෙයි තියෙන්නේ, බාහිර නිමිති නෙමෙයි, ඇතුලේ තියෙන යුද්ධය තමයි මේ චිත්‍ර මාර්ගයෙන් මේ මාර්ගයෙන් ප්‍රකාශ කරන්නේ. ඊට පස්සේ තමයි උඹ ගෑණි මම මිනිහා උඹ සිංහල මම දෙමළ කියලා රණ්ඩු යන්නේ. මොකද ඇතුලේ තියෙන රණ්ඩුව. මේ දෙක කවදාකවත් කොමියුනිකේට් කරන්නේ නැහැ. අපේ මොලේ සහ හෘදේ වස්තුවේ කොමියුනිකේෂන් නැහැ. කොමියුනිකේෂන් වෙන්න නම් දෙන්නගේ වැඩ නතර වෙන්න ඕන. මොලේ වැඩත් නතර වෙන්න ඕන, හෘදේ වස්තුවත් අඩුවම ගන්න ගියාම පොඩි පොසිබිලිටි එකක් තියෙනවා දෙන්න කොමියුනිකේට් කරන්න. ඒ නිසා මම කවුද කියලා දැනගන්න, මමයා කියලා කවුද කියලා දැනගන්න අපිට ඇස්තරගෙන පිළිය බලන ගමන් කරන්න බෑ. එතකොට අපි වෙන කෙනෙක් තමයි දැනගන්නේ. අහන ගමන් කරන්න බෑ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා ඇස් දෙක වහලා සද්ද නැත්තනකට ගිහිල්ලා නාසයට වැඩ නොදී කටට වැඩ නොදී කය විතරක් විවෘත කරලා ඒකට සම්පූර්ණයෙන් ඇස් දෙක කරලා මොනවද මං අත්දකින්නේ කියලා. ඒ නිසා හෘදේ වස්තුවයි මොළේ එකතු වෙච්ච දවසේ සම්පූර්ණ අහඹයක් කවදාකවත් දැකපු නැති දෙයක් අපි දකින්නේ. සංසාරේ පුරාවට අපි මේ නාම රූප ගෙනියලා තිනවා. මොකද මේ දෙන්න අතර කොමියුනිකේෂන් නැහැ. භාවනා අධිකරන්නේ මේ දෙක පුළුවන් තරම් දෙන්න එක පැත්තට හරවනවා. හරවනකොට හෘදේ වස්තු බොහෝ විට සම්මුතියට කැමති. පවතින හැඟුම් වලට කැමති. මොළේ තර්ක ඥානේ හැම වෙලාවෙම විනිවිදින්න කැමති. මේ දෙන්න ගැටෙනවා. මේක සමතල වෙනමයි කියලා කියන්නේ මේ දෙන්නට දෙන්නගේ තියෙන හැකියාවල් තේරුම් අරගෙන එකිනෙකා කෙරෙහි අනුකම්පාවෙන් කටයුතු කරනවා. දැන් මේ නියුරෝප්ලාස්ටිසිටි වල තේරුම් කරලා තියෙන්නේ මොලේ වම් පළුවයි දකුණු පළුවයි අතර මේ වෙනස තියෙනවායි කියලා. දකුණු පළුව තර්ක ශාස්ත්‍රයත් වම් පළුව ඊස්තටික් පැත්තත්, ඒ කියන්නේ సౌందర్యාත්මක පැත්තක් තියෙනවා කියලා. ඒ නිසා වම් පැත්ත කියන කිසිම යෝජනාවක් දකුණු පැත්ත තහවුරු කරන්නේ නැහැ. යෝ ස්ථිර කරන්නේ දකුණු පැත්ත කියන කිසිම වෙනක් වම් පැත්ත තහවුරු කරන්නේ නැහැ. නිසා මේක ඇතුලේ යකාගේ කම්මලක්ල තියෙනවා. නින්දට ගියත් මේ මොළේ වැඩ නැතර වෙන්නේ නැහැ කියලා හොයාගෙන තියෙනවා. තද බල නින්දේ ඉන්න කොටත් මේකට ඉලෙක්ට්‍රෝඩ්ස් දාලා බැලුවොත් තන්නි කර කාර්යශීලී අවස්ථාවක යන තරම මොළේ ගණිදුළු සිද්ධ වෙනවා. ඒගොල්ල නිදා ගන්න දරන නින්දෙන් බය කරලා අවදි කරලා තියෙනවා. අවදි කරනකොට මොකද වෙන්නේ කියලා ඒත් තුකු වෙනසක් නැතිව නිදාගෙන හිටියත් අවදි වෙලා හිටියත් නින්දෙන් තිගැස්සුනත් මේ දෙකේ ෆන්ක්ෂන්ස් වල මොළේ කටයුතු වල අඩුවක් නැහැ. මොකද මේ දෙන්න අතර තියෙන්නේ අන්‍යෝන්‍ය අනිස් අවිශ්වාසය. හැම වෙලාවෙම සැකෙන් බලන්න. මෙන්න මේවා නතර කරලා දෙක සමතුලිත කරන්න නම් මේ දෙක අතර කොමියුනිකේෂන් එකක් ඇඳ වෙනවා. ඒ කියන්නේ නිරුත්‍යයක් ඇඳ වෙනවා. අපි මේ එළිය කතා කරන එක නෙවෙයි. ඇතුලේ මම කියන්නේ කවුද කියලා තේරුම් ගන්න. ඒක බටහිර මානසික විද්‍යාව කියන්නේ යටි හිතයි උඩු හිතයි අතර තියෙන ගනුදෙනුව කියලා. මුද්‍රජාන් වහන්සේ මේක මට්ටම් තුනක් පෙන්නනවා. වීතික්කම භූමි, පරිඋත්තාන භූමි සහ අනුසේ භූමි කියලා. ඔය සම්පූර්ණ එකිනෙකට වෙනස්. මේවා ගැලෙවට පස්සේ තමයි අඩියට යන්න පුළුවන් වෙන්නේ අපිට අනිදසන විඥානය නැත්තම් ප්‍රභාසර හිතට. ඉතින් මේවයි දිහිත වෙන්නේ පොඩි මේ alignment එකේ අත්‍යත් එකක් තියෙනවා. හරියට align වෙලා නැහැ. ඒ align වෙන එකේ ಗುಣ ටිකක් තමයි ඔය අර්ථ ධම්ම නිරුක්ති ප්‍රතිපහණ කියලා මට තේරෙන්නේ. අපිට එක්කෙනෙකුටවත් ඒව ලබා ගන්න අඩුවක් නැහැ. මේ අර්ථ ධම්ම නිරුක්ති ප්‍රතිපහණ ලබන්න අපිට අහවල දෙය අඩුයි කියලා කිසිම මිනිසෙකුට කිසිම දෙයක් නැහැ. ඒ වුණාට අපි කොච්චර එකිනෙකාට ඊර්ෂ්‍යා කර ගන්නවද, කොච්චරක් අපි ගැන මේ පහත් කළ හිතමුදන්නේ මට අරක නෑ, මට මේක නෑ, මට මේක නෑ කියලා මේ කාම වස්තුන් පිළිබඳ නැටි බැරිකම් ඉස්සර කරගෙන මනුස්ස tattve නසලකයි. එදි මේ අර්ථදම නිරුක්තිපටි බහනල තව පැත්තක් තියෙනවා. එකක් තමයි අභ්‍යන්තර වශයෙන් සීල සමාධි ප්‍රඥා පුහුණු කරන්නේ අපිට කිසි අඩුවක් නැති බව. නැත්තම් අපි පිරිච්ච මනුසකමක් අපිට තියෙන බව තේරුම් අරගන්නත් මේ අර්ථ ධම්ම නිරුක්ති ප්‍රතිපහන ගැම්මක් තියෙනවා. දෙක මේ බාහිර සාසනය කියලා එකක් තියෙනවා. අපිට මේ අවුරුදු 2500ක් ආපු මේ දේ නැරෙන්නේ ඉස්සලා කාට හරි මේක දෙන්න එපාය මේ ධර්ම මල්ල කාට හරි වැඳලා හරි කමක් නැහැ. පුරුදු කරන්න එපාය. අන්න එතන කොමියුනිකේෂන් වලත් පැත්තක් තියෙනවා. සාමාන්‍ය තේරවාදෙ පෙන්නන්නේ අන්න ඒක. අවබෝධ කරගන්න තාවකිට කියන එක. නමුත් ඊට ඉස්සලා සිද්ධ වෙනවා අභ්‍යන්තර සාසනයට. ඒක තමයි උගක් වැදගත් වෙන්නේ. ඊට පස්සේ බාහිර සාසනයට ගියාට පස්සේ අපි මේ හොඳම ක්‍රමේ තමයි කවුරු හරි ප්‍රශ්නයක් අහුවට පස්සේ තමන් කල්පනා කරලා බලනකොට මගේ භාවනා ජීවිතේ මට මේ ප්‍රශ්නේ මතු වුණාට පස්සේ මම කවදා කවුරු කොහොම කිව්වට පස්සේ මේක තේරුම් ගත්තේ කියලා අවබෝධ කරන අර ආහන කෙනාගේ මානසිකත්වයේ තේරුම් ගත්තේ නැතුව අපි මොනවා කතා කරත් කොමියුනිකේට් වෙන්නේ නැහැ. ප්‍රශ්න ආහන කෙනාගේ මානසිකත්වයේ තේරුම් ගන්න තු උඹ මොඩේ උඹ ප්‍රශ්න උත්තර දෙන්න දන්නේ ප්‍රශ්න ආහන විතරයි දන්නේ මම විතරයි උත්තර දෙන්න දන්නේ කියලා මම ඇන්දොත් ගමනක් යන්න බෑ. අපිට තේරුම් ගන්න වෙනවා මේ ප්‍රශ්නේ ආහන කෙනාගේ තියෙන අහිංසක මනස මමත් ඔතනනේ හිටියේ මට කොහොමද මේ ප්‍රශ්නේ තේරුනේ අන්න එතෙන්ට යනනම් අපි පල්ලෙහාට බහින ගතිය තමයි ඒ මහා කරුණාවේ සිද්ධ වෙන්නේ. ඒ නිසා අධ්‍යාපනය කරන කට්ටිය දන්නවා උගන්නන කට්ටිය පන්තිවලින් අමාරුම පන්ති තමයි මොන්ටිසෝරි පන්ති. එතෙන්ට තමයි පොඩි ගාමේ බත් කකා දෙල්ලක් කරලා විතර එකයි පන්තික විනාඩි 25ක් ඉඳගෙන ඉඳගෙන ගන්න වෙලාව. ආයන්නේ ඉඳ ගන්න වෙලාව. ආයන්නේ ඉඳ ගන්න ඕක තමයි අමාරුම තැන. යුනිවර්සිටි එක මහ ලොකු දෙයක් නෙවෙයි. ඒකට ගොඩාක් දිනු වෙලා කොට ගහලා තියෙන එක යනවා මේ නතර කරන්න බැරුව යනවා. පටන් ගන්න තැන තමයි මම. ඒ නිසා අපි හිතා ගන්න ඕනේ අපිට මේ ඔක්කොම සුදුසුකම් තියෙනවා. ඒක මේනික පෙළ ගැස ගන්නේ නැතුව මේකට අදහස් නොදී අපි සාමාන්‍ය ලෝකයා විඳින කාම සැපේට මෙයාට වෙලා මැරුණොත් මෙච්චර අමාරුවෙන් ආපු මේ 2005ක් ආපු සාසනයට මොනවද අපි කෙරුවේ මොනවද අපි කරගත්තේ කියලා ඒක මරණ මොහොතදී අපිට මුණ දෙන්න වෙනවා. පශ්චාත්තාප වෙන්න වෙනවා. මේ කන බොන අපි සාමාන්‍යයෙන් අපි ඛණ්ඩ ජීවත් වෙනවද නැත්නම් ජීවත් වෙන්න කනවද කියන එක. උගෝදෙනේ ඛණ්ඩමයි ජීවත් වෙන්නේ. අද රෑ ඩිනර් එක මේ වෙලාවට හෙට ලන්ච් එක මේ වෙලාවට ඒකෙම ඔකියුපයි. වෙන මොනවක කරන්න වෙලාවක් නැහැ. ජීවත් වෙන්න ඛණ්ඩ ඕනේ ඒක වෙනම කතාවක්. නමුත් ඊට පස්සේ මේ දේවල් වලට දාන්න. මේ අතදම නිරුත් ප්‍රතිබහන වගේ දේවල් වෙන ශාසනයක බලාපොරොත්තු වෙන්න එපා. වෙන ශාසනවල තියෙන සාමාන්‍ය ශ්‍රද්ධාව, වෙන ශාසනවල තියෙන සාමාන්‍ය සමාධි මට්ටම්. මේකෙදී අපි අර ඉංග්‍රීසියෙන් කතා කරනකොට මතක් කරගත්තා වගේ අනුසය කෙලෙස් වලට ගිහිල්ලා රාගය අනුසය වශයෙන් මංචා කරන වෙලාව, ද්වේෂය අනුසය වශයෙන් මංචා කරන වෙලාවෙදී මේ කොමියුනිකේෂන් හරිය වැදගත් වෙනවා. එහෙම නොවුනොත් අපි අර මූණිච්චාවට facial මේ මොකක්ද කියන්නේ face value එකට යට වෙනවා. යට වුණා කවුරක්වත් නෑ අපි මේ facial එක කියන්නේ සම්මත දැනුමට. ඒක හරහා විනිවිද ගිහිල්ලා ඒක තියෙන પરමාර්ථ දැනුම දකින්නකම් අත්ත නෑර සටන ගෙනියනවා. ඒකට මේ නිරුත්ති අර්ථ ධම්ම නිරුත්ති ප්‍රතිබණ අවශ්‍යයි. මේ අර පරිධම්මිනා මාර්ගය කියන ලොකු පොතේ තියෙන ටික මට තේරෙන හැටියට මම කියනොත් මේ කවදාකවත් එහෙම මේ ඉවර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේකට හේතු කරුණු පහක් අවශ්‍ය බව පාවුක්සාරික පොත පරිවර්තනයකට කියලා තිබුණා. පෙළකට පින් තියෙන්න ඕනේ, අසුවිරු තැන් තියෙන්න ඕනේ, ප්‍රශ්න කිරීමේ හැකියාව තියෙන්න ඕනේ. මේ ප්‍රශ්නෝත්තර වැඩපිළිවෙලදී අපිට තේරෙනවා උත්තරේනේ වැදගත් වෙන්නේ ප්‍රශ්න නගන හැටි. හරියට තමන්ට ඕන විදිහට ප්‍රශ්නයක් නගනවා කියන එක වෙලිය ස්කිල්ෆුල් ජොබ් එකක්. ඒ වගේම කල්යාණ මිත්‍ර ආශ්‍රය ඕනේ. ඒක නිසා සවනේ ඇහුම්කන් දීලා ප්‍රශ්න කරලා ඒකම තමයි ලියලා, يعني ලියනකොට තමයි මේ මාත්‍රා හරියට හිටින්නේ, මා ප්‍රාණාල් පප්‍රාණ වැටෙන්නේ. ඊට පස්සේ කල්යාණ මිත්‍රන් ඇසුරු කරලා බොහෝ පුහුණු කිරීමෙන් තමයි අත්ත ධම්ම නිරුත්ති ප්‍රතිපහන ගන්න පුළුවන් කියන්නේ. අපි දන්නේ අපි කොච්චරක් අරන් තියනවද කියලා. නමුත් ඒ නිසා අපි ධර්මයට යනකොට, ධර්ම මාර්ගයට යනකොට දැන් බනහල ඇති කියලා හිතන්න වෙලාවක් එන්නේ නැහැ. නැවත නැවතත් නැවතත් අහන්න ඕනේ. ඒ වගේම ප්‍රශ්න අහන්නේ මොඩියු කියලා හිතන්න අරගයි. ඒක සම්පූර්ණ වැරදි අදහසක්. ප්‍රශ්නේ නැගීම මාර්ගයෙන් ඒක ලොකුස් කියලා කටේලක් කරනවා. බුදුරජාණන් වහන්සේගේ ওই සුත්ති නිපාත තියෙනවා මහාවීව චූලවීව තුවටක ආදී සූත්‍ර. ඒකදී කොච්චර ප්‍රශ්න ඇහිලා වැදගත්ද කියලා කියනවනම් සරුවච්චන් වහන්සේ නිර්මිත සරුවච්චන් වහන්සේ නමක් මවල මුන්වහන්සේ ප්‍රශ්න මුදෙ මේ මිනිස්සුන්ට ප්‍රශ්නේ අහන්න තේරෙන්නේ නැහැ. ඊට පස්සේ බන කියනවා ඒ ප්‍රශ්නේ අල්ලගෙන. දෙන්න ඕනේ මැසේජ් එක දෙන්නේ ප්‍රශ්නේ නංගව ගන්නවා නිර්මිත බුදුහාමුදුර කෙනෙක් ලව්වා. එනිසා ප්‍රශ්න ඇහිලා හරි සජීවී වැඩ පිළිවෙලක් මේවෙන් තමයි අපි අර අර්ථ ධම්ම නිරුක්ති ප්‍රතිබහන කුළු ගන්නවානේ. එනිසා ඒක නිකන් අර පෙරලෙන ගලේ පාසි බැඳෙන්නේ නැතු වගේ කැපි 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 රවුම් වෙවි රවුම් වෙවි රවුම් වෙවි යන ගමනක් තියෙනවා. ඒකෝර ඇත්තටම මේ අර්ථ ධම්ම නිරුක්ති ප්‍රතිබහන යම් කිසි මට්ටමකට ගියාට පස්සේ ඒක සාසනික සංසිද්ධියක් වෙනවා මිසක පුද්ගලිකත්වයක් නෑ එතන. ඒක පෙරලෙන්න පටන් ගන්නවා. එළින් පටන් ගන්නකොට මේ නිකුත් වෙන හැම sannivedanayekema වෙනකොට ආදර්ශයක් ධෛර්යයක් ඉදිරියට යන්න ගැම්මක් ඇති කරලා දෙනවා. ඉතින් මේක හොඳේ ජයට තියෙන ඇදි බුදුහාමුදුරු ඉන්න කාලේ. මොකද මහරතන් වහන්සේලා පිළිලා හිටියා. දැන් අපි කරන්න හදන්නේ අර කඩාවැටිච්ච ගොඩනැගිල්ලක ඉතුරු වෙච්ච කැලිටි කරගෙන නිකන් සාමාන්‍ය හැඟීමක් ගන්න හදනවා මේක පිළිවෙල තියෙනකොට කොහොම තියෙන්නදද කියලා. ඉතින් අපිට අර උසස්ම මට්ටමක් බලාපොරොත්තු වෙන්න බැහැ. නිසා යන්තමට හරි තියෙනවනේ යන්තමට හරි ආනාපානෙ දැකලා මැද දැක්කට මදි මේකේ මුලයි අගයි දකින්න ඕනේ. ඒක මැද තියෙන ગેප් එක දකින්න ඕනේ. දිගටම යන්න ඕනේ. සද්දයක් ආවට ඒ සද්දේ මුල මැද අග දකින්න ඕනේ. කේන්තියක් ආපුවාම මැද විතරක් දැකලා කිපෙන්න එපා. කේන්තිය එන හැටි දකින්න ඕනේ නැහැටි දකින්න ඕනේ. ආශාවක් ආවට ඒක තුච්ච කළ විහි කරන්න එපා. ආදායේ මුල මේකයි මැද මේකයි අග මේකයි කියලා දකින්න ඕනේ. නිජමතක් ආවට ඒක ගැන ලැජ්ජ වෙන්න එපා. ඒක මුල මේකයි මැද මේකයි අග දකින්න ඕනේ කියලා මේ දේ තුළ තියෙන ධර්මෝජාව ධර්ම ස්වභාවය භූත ලක්ෂණය ස්වභාව ලක්ෂණ තේරුම් ගන්න නම් මේ දකින්න දේෙන් සතුට වෙන්න නරකයි. මේක විනිවිද දකින්න කම්ම ඉදිරියට යන ගතිය තියෙනවා. ඉතින් ඒ ටික තමයි මේ ප්‍රතිසම්පදා මාර්ග සිල්පලිසිම්බියා වශයෙන් සඳහන් කළ තියෙන්නේ 4 discriminations කියලා තමයි මම හිතන්නේ ට්‍රාන්ස්ලේට් කරන්නේ. මේ ප්‍රතිසම්පදා.
මෝඩකමයි.
මොලේ කියන්නේත් මෝඩකමයි, හෘදේවත්ව කියන්නේත් මෝඩකමයි. ඒකද කියන්නේ නියුරෝසස් කියලා. අපි කරපු තකතිරුකන් ටිකේ තමයි ඔක්කොම දන්තාරේ වර මිල තියෙන්නේ. ඒ ටික නැති වුණාට පස්සේ දන්තාරෙත් ඉවරයි. නැවත ප්‍රශ්න අහන්නකො එතකොට මට උත්තරෙම හිතේ. ආයෙත් ප්‍රශ්න නගන්නේ.
මම හැබැයි අපේ සංසාරේ ස්වාමිනාසේ දක්ව අපිට ආනාපානසතිය ආනාපානෙ දෙක අසල් තමයි වෙන් කරලා හඳුනගන්න පුළුවන්කමක් තියෙනවා නම් අපි ධාර්මිකව ඒක පුරුදු කරලා තියෙනවා.
ඒ වගේ දැනීම කොහොමද කියන්නේ දැනුම කියලා දෙයක් මේ ලෝකේ නැහැ. දැනුම කියන්නේ මෝඩකම නැතිකම පමණයි. මේකේ දැනුම කියලා ක්‍රිස්ටලයිස් කරන දෙයක් නැහැ. තීනේ තකතිරුකම. තකතිරුකම නැතුණාට ඔකට කියන දැනුම කියලා. මෝඩකම නැති තැන තමයි දැනුම කියන්නේ. මෝඩකම උවමනාවෙන් ගත් එකක් අපි. තණ්හාව නිසා ඇති කරගත්ත දෙයක් නිසා මේ භාවනාවෙදි කෙරෙන්නේ දැනුමක් ලබා ගන්න හදන එක නෙවෙයි කෙලස් කපලා දාන එක මෝඩකම ඉවත් කිරීම පමණයි. මෝඩකම ඒක තමයි ඒකට උත්තර නම් තනි කර අපේ තකතිරුකම අපේ මෝඩකම. මේකදී ওই ප්‍රශ්නේ මෙහෙම නගනවා නම් කියන්නේ ආනාපානෙ අපි දැකීමේ දක්ෂකම ගියාත්මෙන් ආපු එකක්ද මේ ආත්මෙන් ආපු එකක්ද කියලා නගන්න පුළුවන්. ඇයි මෙච්චර තියෙන ආනාපානෙ පේන්නේ නැත්තේ කියලා බැලුවොත්. ඇයි රූප වලට දුවන්නේ ඇයි සද්ද වලට දාන්නේ ඇයි ආනාපානෙ තියෙනක අපි දකින්නේ නැත්තේ මේ මොඩකම නිසා තමයි. ආසාවල් නිසා අපිට ආනාපානෙ බැලිල්ල මහ ලොකු දෙයක් විදියට පේන්නේ. අපිට පේනවා ඒ වෙනුවට චිත්‍රපටයක් බලන එක, රේඩියෝ එක අහන එක හොඳයි කියලා. ඒ නිසා ආනාපානෙ ස්පනමින් හයයටම තිබර කවුරුත් බලන්නේ. ඒ බලන්නේ නැත්තේ මොඩකම නිසා. ඒක අයින් වුණාට පස්සේ තේරෙනවා ලෝකෙට න වටිනාම දේ තමයි ආනාපානෙ. ඒක බැලුවොත් ඒකේ මුළු ලෝකෙම තියෙනවා. ඒ අර මොඩකම ඉවත් කිරීම තමයි ඥානෙ කියන්නේ. ඒක ලස්සනට කියනවා මේ මං හිතන්නේ ඒක ලියෙන්නේ මේ මහා සලායතනික සූත්‍රයේ, සලායතන විභංග සූත්‍රයේ සර්වඥන්සේ දේශනා කළා කියනවා විද්‍යාව පිළිහිලා තියෙන අවිද්‍යාව උඩ කියලා. විද්‍යාව කියන්නේ අවිද්‍යාවේ තරම තේරුම් ගැනීම පමණයි. අපි මේ කරන වැඩවල දැන නොදැන කොච්චර කර්මයට මේ තණ්හාවට උදව් කරනවද, කොච්චර දැන මෝඩකමට උදව් කරනවද, ද්වේෂයට උදව් කරනවද කියලා දැනගත්ත දවසේ අපි හිතන්නේ නෑ අපි කරන්නේ මේ බොහොම වටින වැඩ කියලා. මොකද හැම එකකින්ම වෙන්නේ කොහෙන් හරි ගිහිල්ලිවල තණ්හාව වැඩනවා, මාන්නය වැඩිනවා, දෘෂ්ටිය වැඩිනවා, මේ ආසාවල් වැඩිනවා. ඒක හරියට කැන්දියේ ගලබිරුව වගේ දකින්නකොට තේරෙන පටන් ගන්නවා අපිට දුක දෙන්න කිසි කෙනෙක් හේතු වෙලා නැහැ. සැප අඳුනන්නේ නැති නිසා සැප කියලා අල්ලගෙන තියෙන දුක් ගොඩක් වව 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 යන. ඒ නිසා සම්මාදිට්ඨිය කියලා දික්තියක් නැහැ. මිච්ඡාදිට්ඨිය ඉවත් වීම ප්‍රමණය මේකේ තියෙන. සම්මාදිට්ඨිය කියලා වෙනම ගන්න crystallize කරලා ගන්න sediment වෙන්න මොකක්වත් නැහැ. මිච්ඡා දිට්ඨි අයින් කරනකොට ඉතුරු වෙන එක කියන සම්මාදිට්ඨි. දැනුමක් කියලා අපිට ඉතුරු වෙනවා නම් දැනෙන්නේ මෝඩකමේ ඉවත් වෙන ප්‍රමාණයයි. එහෙම නැත්නම් මේක නිකලෙස් හිත කියලා කියන්නේ කෙලෙස් ඉවත් වෙච්ච ප්‍රමාණයයි. වෙනම දෙයක් නැහැ. ඉතින් මේක සම්පූර්ණ නිකන් අපේ තියෙන මෙතෙක් තියෙන පිළිගැනීම වල ලොකු පෙරලියක් ඇති වෙනවා. ඒ පෙරලිය වෙන්න අමාරුයි. අපි මේ අදුහානේ නීවරණ ධර්ම ටිකවත් කපනවා. නීවරණ ධර්ම වල කියනවා අචක්ක කරනෝ අන්ධ කරනෝ පඤ්ඤා නිරෝධිකෝ මේ තියෙන සෑම දෙයක්ම අන්ධ කරවනවා, මුලා කරවනවා, ප්‍රඥාව නැති කරනවා. ඉතින් නීවරණ වලින් එහාට යනකම් අපි දකින්නේ මේ ලෝකේ අර ඇස්තරු නැති බල්ලෙක් වගේ තමයි. නීවරණ වලින් එහාට ගියාට පස්සේ තමයි එහා පැත්තයි මෙහා පැත්තයි පේනකොට තේරෙන්නේ මොකද්ද මේ අපි නටන සීමිත රාමුවක් ඇතුලේ මේ නටන නාඩගම මේ මොකටද අපි මොකද්ද ඇති වෙන්නේ කියලා. ඉතින් අර දෙකම ඇරෙන්න නම් නීවරණ හරහා දැක් ගන්න. සමාහිතෝ භික්ඛවේ යථා භූතං ජානාති පස්සති කියලා සමාහිත හිතින් නීවරණ යටපත් වෙච්ච හිතෙන් තමයි බුදුන් දැකපු තාලෙට රහතන් වහන්සේ නමක් දැකපු තාලෙට ලෝකෙ දිහා බලන ඊට පස්සේ ඒකට අනිත්‍ය දුක්ඛ අනාත්ම දිනු වෙනවා අතහරිනවා කියන එක වෙනම කටේ තියෙන මේ දැකීමවත් ඇති කරගන්න ඕනේ.
අවිද්‍යාව කියන්නේ ඒකටනේ.
ඔව් ඉතින් ගමේ තාලෙට කියන්නේ තකතිරුකම කියන. ගමේ වචනෙන් කියන්නේ මෝඩකම, අවිද්‍යාව, අන්ධකාරය ගොඩාක් වචන තියෙනවා. ඉතින් ඒක තමයි අපි මේ පෝෂණය කරගෙන මම කියාගෙන මම කියලා බාර අරගෙන තියෙනවනම් ගුලියක් ඒකේ තියෙන අවිද්‍යාව තමයි. අවිද්‍යාව තියෙනකම් මම එයා ඉන්නවා. ඒ කරඬුවක තැම්පත් කළ වැඳ වැඳ හිටියට සංසාරේ ආත්මෙන් ආත්මට ගියාට මේක හරහා යන්නේ අවිද්‍යාවම තමයි. අවිද්‍යාව තියෙන තාක් කල් තමයි සංස්කාර ඇති වෙන්නේ. ඉතුරු 12ම ඇති වෙන්නේ ඒකෙන්. ඒ නිසා මේ ගෙවෙන්නේත් අවිද්‍යාව තියෙන්නේ අවිද්‍යාව නිසා සර්වතන් සඳහන් කරන ඇති වෙන තාක් මේ ලෝකේ ඇති වෙන්නේ දුක්මයි, නැති වෙන තාක් මේ ලෝකේ ඇති වෙන්නේ දුක්මයි. සබ්බේ සංඛාරා අනිච්ච, සබ්බේ සංඛාරා සබ්බේ ධම්මා අනත්ත. සියලු සංස්කාරය දුකයි, සියලු සංස්කාරය අනිත්‍යයි. ඒක පිළිගත්තහම අපිට හරි විසුමක් නැතු වෙනවා. මේ කරන හැම දෙම දුකට නේද පිටින්න්නේ කියලා. ඒ සාමාන්‍ය කෙනෙකුට කිව්වොත් කියන්නේ මේක නාස්තික ධර්මයක්, නැචාත ධර්මයක්, උච්ඡේදවාදයක්. කොහොද මේකේ සැපක් තියෙන්නේ කියලා. අමාරුයි, ඒක හඳ අමාරුයි. නමුත් මේ බේද ටිකක් තිස්සා. මේ ලෙඩේට මේක තමයි කියන එකම බේද. ඉතින් පුතේන්ට කියනවා පුළුවන් නම් කාපම් බැටරන් කාපම්. ගර්ථ ස්වාමීන් වහන්සේ අදිත්‍යානාභි නිවේසානුසයා තේ පජහන්තෝ නෝපාදියන්තෝ යන්නේ තේරුම් පහදා දෙන්න. මේක තියෙන්නේ සාමාන්‍යයෙන් පහාන සංඥාවේ කිරිපානන්ද සූත්‍රයේදී. අදිත්‍යාන අභිනිවේෂ අනුසය තේ පජහන්තෝ. මේ කාමය කියලා, රාගය කියලා, ද්වේෂය කියලා අපි මේ එකතු කරන දේවල් වල එවුව අපේ කියාගන්නේ, එවුව මගේ වෙන්නේ, අපි ඒවා කෙරේ දක්වන අදිෂ්ඨාන අභිනිවේශ කියලා කියවට බැස ගැනීම සහ අනුසය කියලා කියන්නේ ඒ වගේ läග ගැනීම. ඒව තියෙන තාක්කල් ඒව මගේ මල්ලට වැටෙනවා. ඒ නිසා රාගයක් ආපුවාම ඒ රාගේ ආව හේතුවක් ඇති. නමුත් ඒ රාගේ මමේ කියාගත්තොත්, මගේ කියාගත්තොත්, මගේ ආත්මේ කියාගත්තොත් ඒ රාගය අපිට කරදර කරනවා. මේ රාගේ මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මේ නෙවෙයි කියනවනම් අපි උදාහරණයක් වශයෙන් කියනකොට භාවනා කරන රේනකොට ආලෝකයේ දැකලා අපි ආලෝකයට ආතාවක් ඇති වෙනවා. ඒ ඇති වෙන ආලෝකය මම ආලෝකයට ඇති වෙන තණ්හාව ආලෝකයේ මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මෙ නෙවෙයි කිව්වොත් ඒකටින් අපිට එන්න තියෙන බාධාවක් නැහැ. භාවනා දිගට යනවා. ඒ විදිහට එන උපක්ලේශ 10 දීම අපි දැන නොදැන තණ්හාවක් ඇති වෙනවා. අන්නේ තණ්හාව මම මාගේ හැඟීමකින් තොර වෙන්න තමයි අරවචනන්ත කියන්නේ. මේ වගේ තියෙන අනුසය භාවයේ දැනගෙන ඒ හැටියෙන් දකින්නේ කියන්නේ. ඒ නිසා මේකට හොඳ නිදර්ශනයක් දුන්නා අත්‍යම සර්වචන්නාංශික නිදර්ශනයක් ඥානানন্দ ස්වාමීන් වහන්සේ. ඒක සක්කපඤ්ඤා සූත්‍රයේ තියෙන්නේ. දවසක් සර්වචන්නාංශේ මේ වගේ ධර්ම සාකච්ඡාව වෙනකොට සක්‍ර දේවේන්ද්‍රයා ඇවිල්ලා සාකච්ඡා කරන බුදුරජාණන්සේ පොඩි වචනයක් කතා කරන ධර්මයක් කියනවා. සම්බේ ධම්මා නාලං අබිනිවේසායාති කියලා. මේ ඉන්ද්‍රය සක්‍රය මේ ලෝකේ කිසිම ධර්මයක් නැහැ වැදගෙන läග ගන්න වටින එක. සියල්ලම අතහැරිය යුතුයි. මොන්නම දෙයක්වත් නැහැ බදා ගන්න මේකේ. බදාගත්ත හැම දෙයකින්ම සුද්ධ දුකක් තමයි තියෙන්නේ කියලා. ඒ කියන්නේ සබ්බේ ධම්මා අනිච්ච සබ්බේ ධම්මා දුක්ඛ කියන එක. ළක්කේ ඉන්න සැලුට් එකක් ගාලා හොඳයි කියලා ගියා. මෙයාට ගිහිල්ල එයා හැදුවා මාලිගාවක්. ඒ මාලිගාවේ මට නම් මතක නැහැ. ඊට පස්සේ දැන් මේ මාලිගාවට ගෙවැදීමේ උත්සවයට සම්පූර්ණ දිව්‍යාංගනාව ගෙනල්ලා වෛජයන්ති ප්‍රාසාදේ. වෛජයන්ති ප්‍රාසාදේ හදලා දැන් මේ මේ ගෙට ගෙවැදීමේ උත්සවේ රාජකීය මට්ටමෙන් නෙමෙයි දේව මට්ටමින් පවත්වන. අන්න වෙලාවේදී මොගලන් ස්වාමීන් වහන්සේගේ පුරුද්දක් තිබුණා නිතරම ඒක එක භවයන් වල හැසිරෙන ගිහිලිවලා මේ යනකොට ශක්ති දෙවියන්ට කලබල වෙලා මුගලන් ස්වාමීන් වහන්සේ හරියට ගරු කරනවා ඔක්කොම ඉදිරියට ගිහිල්ලා තියෙනවා ගිහිල්ලිවලා එහෙට ඇවිල්ලිවලා මුගලන් ස්වාමීන් වහන්සේ ගොනු මෙන්න බලන්න මගේ වෛජාන්ති ප්‍රාසාදය කියලා මේක වටේ අඳගහන කියලා දැන් මේක මේ උජාරෝ පෙන්නනවා වෙන මුගලන් ස්වාමීන් වහන්සේ ඊර්ධියක් පාලා තියෙනවා වටේට වැවක් හැදිලා මේ ප්‍රාසාදේ පා වෙන්න හදලා තියෙනවා දැන් මේක වෙනකොට මාපට ඇඟිල්ලෙන් කකුලේ මාපට ඇඟිල්ලෙන් ඇනලා තියෙනවා මේකට. ඇනපුවාම මේක හෙල්ලුම් ගන්න පටන් ගන්නවා. ඇතුළේ ඉන්න දිව්‍යාංගනාව අර World Trade Center එකේ ආයතනය වැදුනා වගේ කලබල වෙලා දඟලලා ඔක්කොම සීපත නැතුව ගියාලු මේ මේ මෙච්චර මේ පොළොවේ පිහිටලා හිටපේක වතුරේ පාවිලා හෙල්ලුම් ගත්තට පස්සේ. ඉතින් ශක්තිවේන්ද ඇවිල්ලා මේ ස්වාමීන් වහන්සේ කළු මට මාව බේර ගන්න කියලා. ඊට පස්සේ කිව්වලු උඹට බුදුහාමුදුර කිව්වා නේද දෙයකට ගෙවදින්න එපයි කියලා. උඹ මේ මේ වෛඤ්ඤාණික මාසද්ද ගෙවදින්න හදන්නේ. උඹ හිතන්නේ මේක බොහොම ඉත්‍තරසාර දෙයක් දේව නිර්මාණයක් කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ කිව්වේ මේවට ගෙවදින්න බයි කියලා මේක අනිත්‍ය නිසා දුක්ඛ නිසා අනත්ත නිසා මම ඔය පෙන්නුවේ ඔකේ අනිත්‍ය ස්වරූපය ඒ නිසා බුදුහාමුදුරුවෝ වචනේ කිව්වේ මේව කෙරුවට කමන්නේ මේක අමතක කරන්න බෑ කිසිම දෙයක් මේක ගෙවදින්න දෙයක් නැහැ මේ අබිනිවේෂ කියන වචනේ මේ තියෙන්නේ අදිත්තාන අබිනිවේෂ කියලා කියන්නේ දේවල් වලට ගෙවදිනවා අපි ගෙවදින්නේ අපේ රුචිකත්වයට අපේ මන අප කෑම හම් වෙනකොට අපිට මන අප ගේ හම් වෙනකොට අපි මන අපේ රූපේ දකිනකොට අපි මන අප සංගීතය ඇහෙනකොට අපිට නොදැනුවත්ව මේකට නිකන් ෆැමිලියරිටි එකක් එනවා මගේ වගේ එතකොට ඉබේම තණ්හාවෙන් බැඳිලා ඉවරයි ඒ නිසා මේ දේවල් උනට වැඩි ගෙවදින්න එපා අදිෂ්ඨාන කරන් ගන්න එපා අදිත්තාන අබින අනුසේ ලැග ගන්න එපා ගිහිල්ල මෙව ලැග ගන්න එපා ලැග ගත්තොත් බැඳෙන තරමට මරණෙදී දුකයි. යවනිකම් පාසින් ෂෝ එකක් විදිහට යන යන මේ මේ ජවනිකාවක් විදිහට රැහක දකින්න හිණයක් විදිහට දැක්කන පැති උනාට නැති උනාට ඒකින් එච්චර ලොකු දුකක් එන්නේ නැහැ. නිසා පහාන සංඥාව පුරුදු කරනකොට දුස්සීල උනා සීල උනාත් ඒකට වැඩිය මම්මාගේ කියා ගන්න එපයි කියලා. බැඳී ගැනීමක් කරන්න එපා රාගයට විතරක් නෙවෙයි ද්වේෂයට විතරක් නෙවෙයි මෝහයට විතරක් නෙවෙයි පිනට නෙවෙයි පවට නෙවෙයි කොයි දෙයක හරි බැඳීමක් ඇති වුණොත් වෙන්වීමේදී දුකක් ඇති වෙනවා ඒ නිසා පහන සංඥාවෙන් තමයි මේක විස්තර වෙන්නේ පරි ස්වාමීන් වහන්සේ අනිච්චේ දුක්ඛ සංඥාව මොකද්ද දුකේ අනත් සංඥාව වෙනු අනේ අනිච්චේ දුක්ඛ සංඥා දුකේ අනත් සංඥාව වෙනු මොකද්ද හිතට හිතේන අරමුණු කරදරයක් හැටියට ලැජ්ජාවටපත් වෙලා පිළිකුල් කරලා අතහැරීමද පහන සංඥා හැටියට විස්තර වෙන්නේ. එදිනදා ජීවිතයේදී සතියෙන් මේ වැඩේ නේද කරන්නේ. කර්ම කර පහදා දෙන්නේ. අනිච්ච දුක්ඛ සංඥාව කියලා කියන්නේ හොඳට ආනාපාන දිහා බලලා ආනාපානයේ අංශු මට්ටමට කැරෙනකොට පුංචිම මට්ටමට කැරෙනකොට පේනවා කිසිම චිත්තක්ෂණයක ස්පාසුවක් නැති බව. විහසින් තියෙන්නේ නිතරම සැලෙනවා කිසිම විවේකයක් නැහැ කිසිම ස්පාසුවක් නැහැ හරියට දෙකට කවෝ පණුවෙක් නටනවා වගේ හරියට ගොඩ දාපු මාළු මඩිසලයක් වගේ හරියට මේ මාළුවෙක් ගොඩ දැම්මා වගේ මේ ආනාපානෙ කිසිම මොහොතක ස්පාසු නැහැ එතන යමක් හොඳට මේ අනිත්‍ය ස්වරූපිට කියලා බලනකොට ඒක ස්පාසු නැහැ කියන වචන තමයි මට මතක් වෙන්නේ තද දුකක තියෙන්නේ එම තපි එක ඇඩ් කරලා බලනකොට මේ ආනාපානේ හොඳට තියෙනවා මේ ආපු ආනාපානේ මේ ප්‍රසවාසය කියලාද වෙනවා ලං කරලා බලන්න 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 ඒකේ තියෙන අර වේග ගතිය වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න ඒක කිසිම ලැග ගැනීමක් ස්පාසුවක් සාන්තියක් නැහැ ඒක තමයි ඔය ෆිසික්ස් වලදී අන්තිමට ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකට දාලා බලනකොට ඒගොල්ල දැක්කා කිසිම ඉලෙක්ට්‍රෝනයක් කවවම කවදාකවත් රෙස් කරන්නේ නැහැ කියලා කැරකෙන වේගය මොනම යන්ත්‍රයකටවත් අල්ලන්න බෑ සම වෙනව නම් සම වෙන්නේ ආලෝකයේ වේගයට තමයි ඒක මේ පණ ඇති සයිලෙත් එච්චරයි පණ නැති ගහේ ගලෙත් එච්චරයි ඒක තියෙන්නේ සනාතන ගැම්මක තියෙන නමුත් ඒක ගොඩක් එකතු වුණාට පස්සේ ගලක් තියෙනවා ගහක් තියෙනවා කියලා ඒක නිකන් අතර වෙලා හැඩයක් ආකාරයක් තිබුණාට අන්තිම කුඩා අංශුවට බලනකොට කිසිම රිස්ක් කරILLක් නැහැ. ඒක තියෙන්නේ පුදුමාකාර Javaක්. මේක බුදුහාමුදුරේ කෙරුවේ ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් වලින් නෙවෙයි. උන්වහන්සේ කෙරුවේ ආනාපාන හිත තියලා සමීපම කරා. සතියෙන් සමාධියෙන් සමීපම කරලා ආනාපානට ඇතුළට හිත ගියාට පස්සේ මේක ඇතුළේ පේන Javaේ පේන ශක්තිය ওই විද්‍යාඥයෝ පෙන්වන්න හදන එකම තමයි. ඒක ඒගොල්ලන්ට දැන් පුදුමයි. බුදුජනනාචි මේක කොහොමද අවුරුදු 2500 දෙසම මේ වචන වලින් කිව්වේ කියලා. එතන ගියාට පස්සේ තේරෙන මේක අල්ලා ගන්න අභිනිවේෂණය කරන්න ලැග ගන්න තැනක් නැහැ. ඒ නිසා අනිත්‍ය දැක්කම දුක තමයි. අනිත්‍ය නැති නිසායි අපි මේකේ තියේ මේක හිතී මේක මට උදව් කරයි කියලා අපි මේක මේ කුණ්‍යයක් වශයෙන් අල්ලා ගන්න හදනවා ගඟේ ගහගෙන යනකොට. මොකද මේ කුණ්‍යත් අනේකක් නම් කඩාගෙන මේකෙන් අපිට සාන්තියක් එන්නේ නැහැ. ඉතින් මෙවැනි අනිත්‍ය වූ මෙවැනි දුක් වූ දෙයක් මම වශයෙන් මගේ වශයෙන් පාලනය කළ හැකක් වශයෙන් බාර ගන්න වටිනවද කියලා බුදුහාමුදුරුව
අහනවා.
ඒක තමයි නමුත් ඔය මදි. ඔය තවත් අරගෙන යන්න ඕනේ. ඒක උපමාවකට කියනවනම් අපි පොතක් අරගත්තොත් මේ වගේ පොතක මෙහිම කළ පොතක් අරගන්න කියන්නේ කොහොමද මේ පුතේ මේ පැත්ත බැලුවොත් එම කොන්දේ පැත්ත අපිට හොඳ ඝණයක් පේනවා මොකද ඒකේ තියෙන කතුගේ නම තියෙනවා මිල තියෙනවා නම තියෙනවා ඔක්කොම තියෙනවා එතකොට මේ පැත්ත තියෙන්නේ ඒක ඝණයක් නේ පොත මේ පැත්ත හැරිවුවාට බලන්න අර බලපන් ඒක ඝණයක් තියෙන එක හැදිලා තියෙන වෙයි තනි තනි කොලයකට ඊට පස්සේ මේ පොත මෙහෙම කෙරුවොත් අපිට පේනවා මේ ඒක ඝණේ මේ පැත්ත තියෙන එක වගේ නෙමෙයි මේක හැදිලා තියෙන රාශි ගොඩක් එකතු වෙලායි කියන්නේ එතකොට මෙතන නම් තිබුණට කර්ත තිබුණට මිල තිබුණට පොතේ අන්තර්ගතයේ මේකේ සඳහන් වෙලා නැහැ අන්තර්ගතය ගන්න කොලයක් දිගාරින්න කොලයක් දිගාරින්න පස්සේ වෙන මේක අරාබි භාෂාවද සිංහල භාෂාවද චිත්‍ර ප්‍රකරණද්ද මොනවද තියෙන්නේ කියලා ගොඩාක් වෙලා යනවා කියවනේ එහෙම දිගාරලා බලන්න පේන මේ පැත්තේ තියෙන ඝණය සම්පූර්ණ තුනී අඳු රාශියක් එකතු වෙලා හැදිලා තියෙනවා අනිත් වගේ මේ ආනාපානේ සම්මුති වශයෙන් බලනකොට පේන්නේ ඒක ඝණයක් මේ පැත්තල පතුරු ගහලා බලනකොට ඒක තමයි විපස්සනාවෙන් කරන්නේ රාශියක් එකතු වෙලා හැදලා තියෙන. ඒක රාශි සංඥාව කියනවා. ඒකකට බලනකොට මේ ලෝකයේ කිසිම දෙයක් තනියකින් හැදෙලා නැහැ. හැමදේම රාශියකින් හැදෙලා තියෙනවා. අපි හිත කැමැතිම නැහැ ඒක බලන්න. අපි හිතලා ඇති ගෑණියක් කිව්වම එක්කෙනෙක් කියලා. පුරුෂයෙක් කිව්වම එන්ටිටි කියන වචන පාවිච්චි කරන්නේ. එකක් ගහක් ගයක් කියලා අපි ඉතින් ගහෙන් ගේ වෙන් වෙන හැටි දකිනවා මොකද ගහෙත් තියෙන එකම පරමාණු ගේත් තියෙන එකම පරමාණු ගෑණිගෙත් තියෙන එකම පරමාණු පුරුෂයාගෙත් තියෙන එකම පරමාණු ඒක තියෙන සමාන ලක්ෂණය බලනකොට අපි මේ දැනුම ඔක්කොම දිය වෙලා යනවා මේවා එකිනෙක කරාට තියෙන ලක්ෂණ වෙන් කරලා දකින්නම් අපි මෝඩකමක් ගන්න ඕනේ මේක ඒක ඝණයක් කියන එක අන්නේ ඒක ඝණයේ බිඳෙන එක තමයි ඉස්ලාම සම්මස්න ඥානෙ ඉදි කරලා බලන්නේ මේක රාශියක් බව එකක් නෙවෙයි රාශියක් බව තේරුම් ගන්නවා ඊට පස්සේ හිත එන ලේස බීමයක් ගන්න වගේ එන එක කඩ කඩ යනකොට කොයි එක කරලා බැලුවත් එකමයි පේන්නේ එතකොට තේරෙනවා මේකේ ලඟින්ද තනක් නැහැ මේක තියෙන්නේ මහා වේගෙන් ගමන් කරන අංශු රාශියක් තියෙනදී ඕක කොහෙද ලැග ගැනීමක් තියෙන කොහෙද විනි බැස ගැනීමක් කරන කොහෙද අදිෂ්ඨාන කරන දෙයක් තියෙන්නේ ඒක නොදකින තාක් කල් මේ කියන දේවල් වලට බයි එහෙම නැතුව පුළුවන් ද පෞද්ගල ජීවිතයක් ගත කරන්න පුළුවන් ද සමාජ පාත්‍ත්‍යයක් පවත්වන්න පුළුවන් ද කියලා තර්ක කරනවා. බුදුන්සේ කියනවා හරි. ඒක හොඳට බලලා කතා කරපන් කියලා. නීවරණයෙන් තුර බලනකොට ඔක එහෙම නතර වෙන තැනක් රඳන්න පුළුවන් තැනක් කුණ්‍යක් ගන්න තැනක් නැහැ. ඒකට කියනවා අනිත්‍ය දුක්ඛ සංඥාව. අනිත්‍ය දුක්ඛ දේ අනාත්ම සංඥාව කියලා. ඒකේ කියන ඇත්තටම අර ධම්මචක්කයට පස්සේ ඉන්නාසේ අනාත්මකම සූත්‍රය මේක ලස්සනට විස්තර කරලා දෙනවා. ඒතර හිත තේන අරමුණු කරදරයක් හැටියට ලැජ්ජාවටපත් වෙලා පිළිකුල් කරලා අත්තරීමද පහන සංඥාව කියන්නේ. මේකෙදි පහන සංඥා නෙවෙයි මේකෙ කියන්නේ අනිච්ඡා සංඥා කියලා. අපේ ථේරවාදී කියනවා මේක බරපතල වැරද්දක්. මං කීප දෙනෙකුට මතක් කරා ඒක සාමාන්‍යයෙන් තාම හයිලයිට් වෙලා නැහැ. දස සංඥාවල අනිච්ච සංඥා සහ අනිච්ඡා සංඥා කියලා දෙකක් තියෙනවා. සබ්බ සංඛාරේසු අනිච්ඡා සංඥා. නමුත් අපේ පොතේ අටුවාවේ සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා කියලා ලියවිලා තියෙනවා. පාවොක්සයිඩ්ගේ ඇහුවට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ පැහැදිලිව බාරගත්තා මෙතන දීර්ඝ කිරීමක් අවශ්‍යයි කියලා. දීර්ඝ කිරීමනේ වචන වල වෙනසක් තියෙනවා. අනිච්ච සංඥා අනිච්ඡා සංඥා කියන දෙකේ. අනිච්ච කියන වචන තියෙන්නේ නිට්ඨ නොවන්නේ කියන පදයෙන්. අනිච්ඡා කියන පදය තියෙන්නේ ඉච්ඡා නොවන්නේ කියන එකේ. ඉච්ඡා කියන්නේ කැමැත්ත. අනිච්ච අනිච්ඡා. අනිච්ච සංඥා බුදුදහමෙන් පෙන්නලා තියෙන්නේ අට්ඨියති හරායති ජිගුච්ඡති. අටිතරා ජීවිතය තමයි කියන්නේ කරදරයක් ලැජ්ජාවකට පත් වෙලා පිළිකුල් කරනවා. ඒ පිළිකුල් කරන්නේ ඇත්ත දැක්කොත්. නැත්තම් බදා ගන්න. නැත්තම් ඝණීර දැක්කොත් බදා ගන්න. මේක සම්පූර්ණ මේ පණුරිත්තක් කොට දාපු මාළු කඳක් වගේ තිබ්බොත් ඒකේ බදා ගන්න කවුරක්වත් යන්නේ නැහැ. අන්නේ විදිහට මේ තමන්ගේම ශරීරයේ දිහා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දවසක් බුදුරජාණන් වහන්සේ එක ලස්සන වෙදික කතාවක් සරුවචන සඳහන් කරනවා මම චාරිකා වඩින්නේ නැහැ කියලා. එතකොට සංඝයා ඔක්කොම දැන් හිටියඳ ලෑස්ති. සාරිපුත්‍ර අමරණ කියනවා කට්ටියත් අඬ ගන්න චාරිකාව යන්නේ කියලා. එතකොට සාරිපුත්‍ර වහන්සේ කට්ටිය තෝරනවා. එතකොට හුඟ දෙනෙක් බලාගෙන ඉන්නවා මමත් තොරයි මමත් තොරයි කියලා. එතන එක හාමුදුර කෙනෙක් බලාපොරොත්තු වෙනවා තේරුවේ නැහැ. ඊට පස්සේ සාරිපුත්‍ර සාන්ති බුදුරජාණන්සේට වන්දනා කරලා යන ගම අර හාමුදුරන්ට තද ද්වේෂයක් වෙනවා සාරිපුත්‍ර හාමුදුරට. ඒ හාමුදුර බුදුරජාණන්සේ සාරිපුත්‍ර සාන්ති පිට වෙලා ගියාට පස්සේ කියනවා අවසරයි ස්වාමීන් වහන්සේ මට පරිදල තේරුණානේ යන ගම සාරිපුත්‍ර හාමුදුර සිවුරු කොනේ මට ගහගෙන ගියා. බලන්න මෙච්චර වටිනා කෙනෙක් එහෙම දෙයක් කරලා මගෙන් සමාව ගත්තේ නැහැ කියලා. ඒ ධර්මචර්යෙ මොනවාක්වත් නැතුව වහිරා කරන සාරිපුත්‍ර සාන්ති දෙන්න කියලා. මසේ සාරිපුත්‍ර සාන්ති ආවට පස්සේ කියනවා අර හාමුදුරණ දෙන්න කියලා. මොකද්ද චෝදනාව? එතකොට කියනවා මේ යන ගමන් චිරුකණින් ගහගෙන ගියා මම සමාව ගත්තා. සාරිපුත්‍ර උඹ මේ වැඩේ කරාද කියලා. ඊට පස්සේ සාරිපුත්‍ර සාන්ති කියනවා ස්වාමීන් වහන්සේ මගේ කිසිම කෙනෙක් එක්ක මොනම තරහක්වත් වෛරයක්වත් නැහැ. මම ජීවත් වෙන්නේ ස්වාමීන් වහන්සේ මේ මහ පොළොව වගේ. මේකේ සමහර වෙලාවල කැතක මේකේ සමහර වෙලෙ මුත්‍රා හෙලනවා මේකේ සමහර රත්තරන් බල්ලනවා නමුත් මහ පොළොට නම්බුවක් තියෙනවද ස්වාමීන් වහන්සේ මගේ කැත කිරුවයි කියලා උ රත්තරන් බැලුවයි කියලා මම ලෝකේ ජීවත් වෙන්නේ ඔයගේ ස්වාමීන් වහන්සේ සාංශ මං ජීවත් වෙන්නේ වතුර වගේ ස්වාමීන් වහන්සේ කමාරු ගැබ්මල සෝදනවා සමහරු කැත කරලා හොදනවා සමහරු මේකෙන් හඳුන් අඹරන්න ගන්නවා වතුරට තියෙනවා ස්වාමීන් වහන්සේ මේකේ වෙනස සාංශ මං ජීවත් වෙන්නේ ගින්දර වගේ ස්වාමීන් වහන්සේ සමහරු මේකේ මලකුණු දාලා පුච්චනවා මේකට gedara thuriyama kunu dala puchchena samaharu handun dana samaharu meken wedagena kinnara thiyenada swaminnaanse meke wenasa kiyala hatara maha bhutayan katha karala kiyenawa swaminse man me kaya pawichchi karanne attiyati harayati jeguchchati meke pilimada mata kisima nambuwak naha swaminse mata pilikulak me gana thiyenne ehu wedin man tawat kinukota mama siwuru konin gahala yai to swaminse kinukota ara haamduranta daari danna ganna තාරියා විද්‍යාන කියනවා උඹේ ඔළුව හත් කඩකට පැල්ලා මැරෙන්න ඉතලා සමාව ගනින් කියලා. අනේ ඒකෙදී ඒ සාරිපුත්‍ර සාන්තිගේ සිංහ ඒකට කියන්නේ මේ සිංහනාදී. ඒ බුදුහමතර වැඩේ කරන්නේ අතුරුම සිංහනාදී පවත්තන්න බොහොම ලස්සනට පෙන්නවා මේ අපිට පේන සාරිපුත්‍ර සාන්ති කියන්නේ වැඳිය යුතු ධාතු කරඬුවක් කියලා. උන්වහන්සේ කියනවා මට මගේ ශරීරේ පේන්නේ අට්ටියක හරායති දෙගුච්චටි. මේක එහෙම ගණ්ඩ දෙයක් නෑ රත්තරණින්වත් හඳුනින්වත් හදපු දෙයක් නෑ මේකේ තියෙන්නේ දෙචිසක් වූ කුණප මේකේ මට නම්බුවක් නෑ කියලා ඒ නිසා අපි මේ දේ තේරුම් අරගන්නේ හැට පැන්නට පස්සේ ඒක උදේ නව දොරින්ම වැగిරෙන්න පටන් ගන්නවනේ හැබැයි තරුණ වයසේදී මේක පේරෙන්නේ මොකක්වත් නෑ අනි අම්මේ රත්තරන් වගේ ඕන දෙයක් ඉතින් ඒ තියෙන වෙලාවෙදී තේරුම් ගන්න එක තමයි දක්ෂකම වෙලා. දැන් 60 වැනිලා කිරුවට පස්සේ වැඩකුත් නැහැ. එක එක වයස්වලදී අපි අපේ ශරීරයට දක්වන ආකල්පවල පැහැදිලි පරිණාමයක් සිද්ධ වෙනවා. එක එක වෙලාවලදී හැටියට මේක අන්තිමට එකතු කරලා බෙදලා බලනකොට මේක තියෙන්නේ මහා දහීනෙන් හීනෙට මාරු වෙන ගතියක්. එකකින් එකට එකකින් එන මාරු වෙන ගතියක් මිසක් මේක ලෝක සත්‍යයක් වශයෙන්, පරම සත්‍යයක් වශයෙන් ගන්න දෙයක් නැහැ. ඒ නිකන් රාමනේර සංස්කෘත ශ්ලෝකයක කියනවා අසනීපයක් වෙලා කලබලයක් දක්මුක්කක් වෙලා ඇක්සිඩන්ට් එකක් වෙච්ච වෙලාවේදී වෙදෙක් හරි දොස්තර කෙනෙක් හරි එනකොට පේන්නේ දෙවි කෙනෙක් වෙනවා වගේ. අනේ අම්මේ හරියට වෙලාවට ඒක ඇවිල්ලා උදව් කරා කියලා එන වෙදා හෝ දොස්තර පේන්නේ දෙවි කෙනෙක් වගේ. දැන් ඊට පස්සේ ගියාට පස්සේ දෙවනි දවසේ දොස්තර මහත්තයා ඒක දෙත්තම આવුත් හිටනවලු යාළුවෙක් වාගේ. ඒ අය මොනක්වත් දැන්න තියෙන දහව දොස්තර මහත්තයා කියලා අහන මිසක් අර දේවගතිය නැතිද? තුන්වෙනි දවසේ එනකොට හිතෙන්නේ ණයක් ගන්න දෙන කෙනෙක් වගේ. මේ මිනිස්ස ඔය ආවේ එදා උදව් කරපුවාට කීයක් හරි ඉල්ලන්න දෙන්න ඕනේ කියලා තුන්වෙනි දවසේ අපිට පේන්නේ ණයක් ගන්න දෙන කෙනෙක්. එයාගේ මේ එක එකනා ඉදෙන ඇසුරේදී අපි එකකට දෙන தত্ত্বයන් පුදුමාකාර වෙනසක් වෙන නිසා විශ්ත සෙන් බුද්ධාගමේ තියෙනවා අපේ ලාච්චුක සාමාන්‍ය වෙස්මුණු 18ක්වත් තියෙනවා. එනේන එකනාගේ හැටියට තමයි දාලා සතුරු කෙනෙක් කියනනම් කට කනේ hina වෙලා බොහෝම සතුටින් බාර ගන්න. ණයක් இல்லන්නේ එහෙම කවුරු හරි එනවනම් අප්පෝ කල්ලතුම එල්ලිච්ච මූණක් දානවානේ මාත්මෙ හිල්ල ගන්න හිතන්නේ කියා කරි කොහොමද කරන්නේ කියලා. මේ රඟපෑම දිහා බලනකොට අන්තිමට මේ මිනිස්සු රැවටෙන්නේ නැතුව නෙවෙයි. මම Taman තමයි ප්‍රධාන වශයෙන්ම රැවටෙන්නේ. මේක අන්තිම බලනකොට තියෙන පිළිකුල් කටයුත්තක් තියෙනවා. ජිකුත්සා කටයුත්තක් තියෙන්නේ. ඒ නිසා මේ ශරීරය මේක පාවිච්චි කළා යම් කිසි කෙනෙක්ගේ මේ රූප සුන්දරී රූප සුන්දරා තරඟ වලට ඉදිරිපත් වෙලා මේ කරන නාඩගම් දිහා බලනකොට සොරි කියලා තමයි හිතේ. දස උපක්ලේශයන් ජය ගැනීම අනිත්‍ය ලක්ෂණ දැකීමේ හැකියාවක් තිබෙනව නේද? නමුත් මේ සසරට එපා වීම ගිහිගේ අතහැරීම හිතදීම අතහැරීමට හිතදීම යෑගන්නේ කෙසේද? වද දුප්පත්ලවිල තියෙනවා. දස උපක්ලේශයන් අද ධර්ම දේශනාව විස්තරුන් දස උපක්ලේශයන් ජය ගැනීම අනිත්‍ය ලක්ෂණය දැකීමෙන් හැකියාවක් දැකීමේ හැකියාවක් තියෙනවා. ඇත්තටම ඒකදී මේ හරි ලස්සන ටෝකියාම අන්තිම පීක් එකේ ඉන්නේ මේ සස් මේ අපි තාමත් ආසාවෙන් වඩන සතිය අතාරින්න වෙනවා. අපි මේ කරන්නේ සතිපට්ඨානෙනේ. සතිය පිළිටවන එකනේ. දවසක මේ සතිය අතාරින්න. නිවන් දකින්න ඉස්සෙල්ලා සතිය අතාරින්න වෙනවා. සතිය කියන්නේ ධර්මතාවය, ධර්මය අතාරින්න වෙනවා. ඒක අන්තිම මාර්ගය. පොඩි තරම් අපි මහන්සි වෙලා මේක සතිය වඩනවා. බුදුරජාණන්සේ අලගත් දුපුන් සූත්‍රයේ සඳහන් කරනවා ධම්මෝපි වෝ විකවේ පහතබ්බා පගේවා ධම්මෝ. මහන්නේ උඹලට මේ ධර්මයක් දවසක අතහරින්න වෙනවා. අධර්මය ගැන කුමන කතාවද කියන්නේ? ඉතින් ඒක නිසා අපි මේක වඩනකොට ඒව කියන්නේ නැහැ. ජීවුන කරනවා නම් සතිය කියන්නේ උපකරණයක් විතරයි. ඒක වැඩගත්තට පස්සේ ඒක හැලෙනවා. ඊට පස්සෙත් ඒක තියාගෙන ඉන්න ගත්තොත් එහෙම අර දත ගැලෙව්වට පස්සේ තාය කටේ දාගන්න හදනවා වගේ ඒක කිසි ගතියක් නැහැ. දත ගැලෙව්වට පස්සේ හරිය අපිරියයි. ඒ ගැලෙවිත්තේ අර පණුකාව ඉදන්නේ ආයෙ කිව්වොත් එහෙම ඔත් තිබ්බ තැනම ආපහු පොඩ්ඩ තියලා බලන්න මෙෂර්මන්ට් ගන්න කියලා මැරුවක් තියන්නේ. ඒ වගේ සත්‍යයත් හැලෙන වෙලාවක් කියන එක හැලෙන්නන්නේ අනිත්‍යයි කියලා කියන්නේ ඒක තමයි. සානිත්‍ය ලක්ෂණය තමයි. නමුත් මේ සසරට එපා වීම ගීගේ අපහැරීමට හිත දීම ජයගන්නේ කෙසේ? තේරෙනවද කාට ප්‍රශ්නේ මොකද්ද කියලා? මන්දනේ ප්‍රශ්නේ වරද්දලාද මට තේරෙන්නේ නැද්ද මන්දනේ මේ කියන්නේ ගිහිගේ අතහැරීමට හිත දීම ජයගන්නේ කෙසේද? ඉතින් මේක හරි ලීසිනේ. කියන්නේ කාම ලෝකෙට ගිය ගමන් සම්පූර්ණ ගිහිගේට බැඳලා හිටියා. ඒකට එච්චර අමාරු නෑ මං හිතන්නේ. ගිහිගේ අතහැරීමට හිත දීම ජයගන්නේ කෙසේද? මේ ප්‍රශ්නේ මොකද්ද පටලැවිලා තියෙන්නේ? ගීගේ තුල සිට ඉදිරියට මොහොන් දීමල සිදුවෙන ප්‍රශ්න භාවනා තුලින් ඇති වෙන ජයගන්නේ කෙසේද? තවත් ඇත්තේ එකම එක දවසක මාහට බයක් වගේ හැඟීමක් ඇති වෙයි පහදා දෙන්න. ඉතින් මේක අර බද්ධ කරත්ත සූත්‍රයේදී සාමාන්‍යයෙන් උත්තර දෙනවා අර්ථකථනය වැරදි. තව එක රාත්‍රියක් ඇති කෙනෙක් විතරක් නම් කොහොමද ජීවිතේට මොන දෙන්නේ කියලා. මම හිත උදේ මරණයි කියලා දන්නවනම් කියලා වගේ අර්ථය දෙන ඇත්තම බද්ධ කරත්ත කියන්නේ ඒක නෙවෙයි. තේරුම මොකද දෙනවා බැඳිනා වූ එකම රාත්‍රියක් ඇති කෙනෙක්. තව එක රාත්‍රියයි මට තියෙන කියලා දැනගත්තොත් අපි මොන දේර ප්‍රයොරිටි දෙයිද කියන එක. ඒ වගේ අදහසක් තියෙනවා. මේකේ කියනවා ගීගේ තුල සිට ඉදිරියට මුණ දීමට සිටින ප්‍රශ්න ජයගන්නේ කෙසේද? ඉතින් ඇත්තටම අර එහෙට ධර්මදේශනාවට ඒ ටිකක් ඉදිරිපත් කරන්න මම බලාපොරොත්තු වෙන්නේ නීවරණ ධර්ම සම්බන්ධයෙන් කතා කරනකොට අර රාගයේ ඍජුව පේන මූණත් අනුසේ මූණත් ද්වේෂයේ ඍජුව පේන මූණත් අනුසේ මූණත් කියන දෙක දැක්කට පස්සේ මේවා ප්‍රශ්න වෙන්න විදිහක් නැහැ. එකම ප්‍රශ්නයක් වෙන්න විදිහක් නැහැ. ප්‍රශ්නේ හරහා දකින්න පුළුවන් මේවා හේතුඵල ධර්ම කොටසක් තියෙන මොකටද ඔක ප්‍රශ්නයක් කරගන්නේ? ප්‍රශ්නයක් කරගත්තොත් ප්‍රශ්නයක් තමයි. අරහදකින් ඉගෙන ගන්නේ තමයි බුදුරජාණන් අපිට දෙන උපමා. එන්ජම එක ලිහලා බැලුවොත් ඉච්චර ලොකු ප්‍රශ්නයක් නැහැ. ඒ විදිහට තමයි මේ ධර්මානුකූල උත්තර දෙන්නේ. තවත් ඇත්තේ එකම එක දවසකදී මාහට බයක් වගේ හැඟීමක් ඇති වෙයි. පහදා දෙන්න. අර මේ කතාවට කියනවා මේ යුද්ධ යන කාලේ මන් දැන මේවා කියලා මම අමාරු වැඩිද මන් දන්නේ නැහැ. මේ හමුදාපති තුන්දෙනාම ගෙන්වලු ජය ජාතක මන්ත්‍රය. ආඩවසිතී ඒකට ගෙවලු සර් හරි අමාරු තත්ත්වයක් තියෙනවා. අපිට මේ දැන් තියෙන විදිහට ගෙවල් ඇතුළු කියලා පරීක්ෂා කරන්න දෙන්නේ නැතුයි. නීතියක් හරිද මේ දෙන්නත් කරන්න බෑ. ඒ නිසා අපිට ගෙවල් ඇතුළු කියලා පරීක්ෂා කිරීමේ අවශ්‍යතාවය මේ යාපනයේ ඉන්නේ මේ කෙළුවෙන් වැඩ කරන මිනිස්සු නෙමෙයි කියලා කිව්වලු. ඒක මොනවත් බෑ මේක නීතියකින්. යුද්ධය යනකොට දිනන්නේ ඩිසිප්ලින් කියන ගැටිය. ගෙදෙට යනවනම් ඒ මිනිස්සු අසම් කරන්න ඕන ගෙදෙට යනකොට කැමති කියලා. නැත්තම් ගියවල් බලන්න බෑ. ඒ නීතිය තමයි. ඊට පස්සේ මේක ඉතින් ආගියුමන්ට් එක හරියට යනවලු. ඒ තුන්දෙනාම කියනවලු මේ විදිහට ගියොත් නොකිය කිව්වලු මම රාජ්‍ය කුමන්ත්‍රණ කතා කරන නේ නිකන් අදහසක් මම කියන්නේ කූ එකක් එන්නේ කියලා කියනවා. ඒක කියන්නේ නැතුව කියලා කියනවා. එන්ජියා තුළු මට තියෙන යුද්ධදී ඩිසිප්ලින් එක ඕගොල්ලෝ මයර්ට වැඩ කරන ඩිසිප්ලින් එක තියෙන්න ඕනේ මගේ නිමිති මෙච්චරයි කියලා. මට බබත් එක්ක ක්‍රිකට් ගහන්න යන්න තිබුණා මම යනවා කිව්වා. ඉතින් නැගිටපුවම මම අර තුන්දෙනා කියලා කියන සෙක්‍රටරිට මේක හරි සීරියස් අපිට හැංගීමක් තියෙනවා මේ රටේ තියෙන හැංගීම කතා කරන්න කරුණාකරලා එන්නේ කියන්නේ අපිට මේ ඉවර කරන්න යුනිවර්සිටි යන ආයෙ අවිල්ල වාරිනු ඒක මොකක්ද ප්‍රශ්නේ යුනිවර්සිටි කිව්වලු ශර්මිකේ පුදුමාකාර ඇතුළේ ටෙන්ෂන් එකක් තියෙනවා ඉතින් ඒක නිසා අපි ආයෙ මේ කතා කරලා ඉවරයක් කරගන්න ඉතින් ඒ නිසා අපිට මේකම සීරියස් කල්පනා කරලා උත්තර දෙන්න කියලා ඊට පස්සේ කළු හැම කෙනාටම ඔගලගේ රාජකාරී ඇඳුමේ පිස්තෝලයක් තියෙනවා. මට ඕන නම් ඒක පාවිච්චි කරන්න මට නෑ පිස්තෝල. මට තියෙන්නේ නැෂනල් එක විතරයි. ඕගොල්ලෝ ඒදී කරන්න ඕගොල්ලන්ට අයිතියක් තියෙනවා. මට මගේ ප්‍රතිපත්තිය මෙච්චරයි. අයිසි මේ වගේ යුද්ධ කියන්නේ සැර දේවල් තමයි. අමාරු තමයි. ඊළඟ බීර බුදිය ගන්න ඕයි. ඒකට තමයි තමුසරාට ওই පැකට් එකක් කරන්නේ. ඒ වගේ බයක් ඇති වෙනවා නම් මොන කරන්නේ මේ භාවනා කරගෙන යනකොට එනවම තමයි. ඒ කියන්නේ අනිත්‍ය සංඥාව මතුවලා එනකොට එන්නේ නිකන් මේ ඉන්න පොළව දෙදර්මා වගේ. පොර කියලා ඇල්ල අයින් කරුවා වගේ කඩාහන වැටෙන ගතියක් එනවා. අපි මං හිතන්නේ ඔය මුල් දේශනා කීපෙකින් මතක් කරා කෙලස් නියෝජනය කරන්නේ බය විදියට. බුදුඥානසේ දේශනා කළ තියෙනවා කෙලස් කියන වචනෙට තනි වචනේ බය. ඒ බය එනවයි කියලා කියන්නේ ඒ කෙලස් උඩ දාන වෙලාව. එකෙක් ක්‍රමෝල්ට එනවා. ඒ නිසා අපට කරන්න දෙන්නේ ධම්මෝ විනානත්ති පුතාච මාතා කියලා ධර්මයෙන් තොර අපට වෙන අම්මෙක් තාත්තෙක් නැහැ. ධර්මයේ සරණ ඇර කරගෙන යන එකයි තියෙන්නේ වැඩිම දෙන්නේ මැරෙන එකනේ. ඇදීම වෙනවා නම් වෙන මැරෙන එක මැරිච්චාවේ නැත්නම් පිස්සු හැදෙයි කොහොම භාවනා නොකර පිස්සු ඇදි පිස්සු කොච්චර ඉන්නවයි ගායන දවසට කී දෙනෙක් මැරෙනවා ඒ නිසා ඒ වගේ දෙයකට ගන්නවා මිසක් මේකට මේ බබා නලවන උත්තර නැත්නම් ගුරුතල් උත්තර නැහැ ඒ නිසා මේ අර ඒ දවස්වල දාලා තිබුණා මේ මම දන්නේ පරිම කටියට මතක ඇති අර රිවිජින පත්‍රයේ තියෙනවා මේ නර්ල හෝල්මන් කියලා පේජ් එකක්. චන්දානිගරත්නලා එහෙම ලියනවා හැමදාම මුළු පිටුවෙම තියෙන විහිළු. එක එක දේවල් තියෙනවා. ඒක එක විහිළුවක් තිබුණා කාටුන් එකක් ඇඳලා දෙන්නේ කඩු ෆයිට් කරන. දෙන වහසි බස් දලා ගන්න. එක්කෙනෙක් කියනවා මා මේ සටනින් මේ යන බව දනිමි. එහෙත් මට තුවාල නොකර. භාවනා කරන කට්ටියත් කියන්නේ එහෙමයි මේ නිවන් දකින්නකොට ගෙඩිය පිටින් තියෙන්න ඕනේ තුවාල වෙලා බය වෙලා මොකුත් බෑ. එහෙම කියන්න බෑ මේකෙදි කැප කරන්න ලෑස්තිල අනේකයි තියෙන්නේ. මැරෙනව නම් අය මා මේ සගනේ මියාව බව දනිමි. එහෙත් මට තුවාල නොකර. බුදලයන් ඉන්නේ. තව කිසිම මාර්ගඥානික පත්තියෙන බැරිම ගැන බයක් ඇත. භාවනා පටන් ගන්න වසර 30කට වැඩි. නමුත් නිවන අත ළඟම ලබා ගැනීම විට හැකි බව පෙනේ. අතරමං ඇති බව සිටේ. මේකට කියන්නේ අර ඉන්දුවත් කියන්නේ සසර දනව්වේ අපි අතරන වෙලා වගේ මට හිතෙන්නේ බුදුහාමුදුරුවනේ කියලා. ඉන්දුවත් කියන්නේ මේක තමයි මේ අනේ මේ අනිත්‍යත්වේ වැටෙන හැටි Tamanද. මේකට කුලක් වේ රටමන එක නෙමෙයි කරන්න තියෙන්නේ මේ තමයි වැටෙන හැටි. Taman ඉන්න තැන Taman මිතෙක් ගත්ත ඒ උපමාන Taman අකින්න ගත්ත උපමාන සියල්ලම අනතුරට ලක් වෙලා අභියෝගයට ලක් වෙලා ඉතින් මේකට මුණ දී ගන්න තමයි අපි ටික 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 බයත් එක්ක අනිත්‍යකමත් එක්ක ඒකත් එක්ක පුරුදු කරගෙන යෑම තමයි භාවනා දි කරන්නේ. මේක එනේන එනකොට ඒකට දැරීමේ ශක්තිය එන්නේ වැඩි වෙන්නේ ඒකත් එක්ක ඇසුර තුලින්මයි. පැන යෑමෙන් නෙවෙයි, මගහැර යෑමෙන් නෙවෙයි, වැඩි කරන වැඩි කරන වැඩි කරන යනකොට අන්තිමට අපි මට මං ඉස්සලා වාඩි වෙච්චලාදී මුනිඳුජී තුමත් එක්ක වාඩි වෙන නූරදී එයා කිව්වේ මරණය අත්දකපු දවසට පහුවෙන්ද තමයි නිවන හම්බෙන්නේ කියලා. යම් වෙලාවක අපි මේ සියල්ලම ගෙවල දාලා, ඒ කියන්නේ බයද, සන්ත්‍රාසයේද, පිපුරුමද, ගැස්සුමද සියරම හරහා යන්න ඕනේ. ගිහින් වෙලා දැනගන්න ඕනේ මේකේ යමක් ඉතුරු නොවි සියල්ලම සුනු විසුනු වෙන ගතියනේ. බංග ඥානෙදී අන්තිමට ගියාට පස්සේ ඒත් නොසලී ඒත් දිගට මේක පවත්වන්න පුළුවන් ගතියක්, ඒත් උපේක්ෂා කරන්න පුළුවන් ගතියක් ආවොත් මේකට සංඛාර උපේක්ෂා ඥානෙ කියන්නේ. ඊට පස්සේ තමයි අනුලෝම ඥානෙ, ඊට පස්සේ තමයි ගෝත්‍ර ඥානෙ ලැබෙන්නේ. එදි මේ ටික ඉවි අපි සැලෙනවා නම් ඒ කියන්නේ අපි තාම මට්ටමට ඇවිල්ලා නැහැ. අපේ මෝරලමදි මේක උතුරුලමදි පැහිලමදි ඉදිරියට කරගෙන යන එකයි තියෙන්නේ. එචි මගදී ඇති වෙන මේ බය ඇති වෙනකොට බුදුජානනාංශ කියලා තියෙන දජග්ග සූත්‍රයේදී ලොමු දහගෙන වෙනවා. බය ඇති වෙනවා. ඒක බුදුහාමුදුරගේ නම කියන්නේ කියලා. බයං වා චම්බි තත්තං වා මමේව තත්මින් සමේ අනුසරෙයාත ඉතිපිසෝ භගවාරං සම්මා සම්බුද්ධෝ බුදුජානනාංශට ගුරු රෙකිතිනේ සිව්පසදායකයෝ හිටිනේ භවනා උපදෙස් දෙන්න කෙනෙක් හිටිනේ මොනවාකට නැති උන්වහන්සේ යනකොට මොන තරම් අමාරුකම් වලට මුහුණ දීලාද අපි දැන් තියෙන්නේ මේ සාසනේ. ඒ නිසා අපි බුදුහාමුදුරු සිහිපත් කරගෙන දිගට යන එකයි තියෙන්නේ. මත්නම් පේන තියෙන්නේ භවනය හොඳ අවස්ථාවක ඉන්න කෙනෙක් මේ තියෙන්නේ. භවනා කරලා මේක හොඳට රත් වෙලා අනිත්‍ය වැටහිගෙන එන්නේ. එනමුත් ඒක මේ ධර්මාවෝදයක් වශයෙන් ගන්න නැතුව සම්මුතිය තුලින් බලන්න ආවා. මේක මෙතෙන් ආව නම් මෙයාට මේකදී අනිවාර්යයෙන්ම බලන්න පුළුවන්. අනිවාර්යයෙන් මේකට මුණ දෙන්න පුළුවන් කෙනාට තමයි ওই බය මතුවෙන්නේ. අපි හිතා ගන්න තියෙන්නේ මට පුළුවන් මම කරනවා මම යනවා. ඒකෙන් තමයි අපි දැරීමේ ශක්තිය වැඩි වෙන්නේ. ඒ නිසා ඊවසීමේ ශක්තිය, උපේක්ෂා ශක්තිය වැඩි වෙනවා. කාලය අවුරුදු 30ක් කියන එක සංසාරත් එක්ක බලනකොට බොහොම සුළු ප්‍රමාණයක්. මුළු සංසාර ගමනත් එක්ක බලනකොට මේ අවුරුදු 30ක් කියන්නේ මොකක්ද? එච්චර ගණන් ගන්න දෙයක් නෙවෙයි. ඊයේ හවස දේශනා කළ ආර්යවංශ සූත්‍ර දේශනාවේ කෙටි විස්තරය ඉතාම ප්‍රණීතයි, විචිත්‍රයි. අසු සියලු දෙනාට මේ පිළිබඳ දැක්වුවේ ඒ අදහසනේ. ඔබ වහන්සේ මෙන් එකී සූත්‍රයේ දේශනා කළාගේ ස්වාමීන් වහන්සේලා ඉතාහි කිය. ස්වාමීන් වහන්සේ අනාගත පරපුරට අනුකම්පාවෙන් සම්පූර්ණ ආර්යව සූත්‍ර දේශනා දේශනා කොට වෙබ් අඩවියට යොමු කළ හැකි නම් ඒ අතිමහත් පිරිසකට නිර්වාණයේ මාර්ගයේ ළඟාවන බව ඒකාන්තයි. අපාට අනුකම්පාවෙන් ඒ පිළිබඳව සලකා බලන තීක්වා. හොඳයි කාලයක් අතන්නේ. මරණානුස්සති භාවනාවේදී මගේ මරණය ගැන මෙනෙහි කිරීම එතරම් අපහසු නැත. නමුත් මවක් හැටින මගේ දරුවගේ මරණය මෙනෙහි කිරීම ඉතා දුෂ්කර කෘත්‍යයක් නිසා මට මගේ මරණය වෙනුවට මරණානුස්සති භාවනා කිරීමේදී දරුවාගේ මරණය මෙනෙහි කරමි. මේ ගැන ඔබ වහන්සේගේ අදහස දක්වන මෙන් අනුකම්පාවෙන් ඉල්ලා සිටිනවා. ඇත්තටම දරුවා කියන්නේ මගේම ආත්මය තමයි. දරුවගේ දේට බය වෙනවා කියලා කියන්නේ මගේ ආත්මයට මම තියෙන බය තමයි. බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා උච්චින්ද සිනිය මත්තනෝ උසුකං සාරධිකං වපාන්න. තමන්ගේ ආත්මය නැති සිනියස විලකට බහැලා අතින් නෙළුමක් කඩලා හරනවා වගේ අතහරලා දාන්නේ කියලා. ඒකට තමන්ගේ ආත්මයට තියෙන ආදරය තමයි අපිට ප්‍රියකරන අයට දක්වන ආදරය අපි පෙන්වන්නේ. මගේ දරුවා, මගේ අම්මා, මගේ වස්තුව, මගේ pet idea එක, මගේ අරමුණ කියලා. ඉතින් අපි කියනවා ඒක සාධාරණ කරන කරනවා. නමුත් බුදුහාමුදුරුවෝ සඳහන් කළා මේ සියල්ලගෙම පෙන්වන්න හදන්නේ තමන් තියෙන ආදරය තමයි. ඒ නිසා යම් වෙලාවක සක්කාය දිට්ඨිය කැපුණා නම් ඊට පස්සේ මේවා තීරණ මැරලා යන එක පෙන්වන්නේ විශාල මාළුවා වෙලා මාළුවා වෙල් කියලා කියන්නේ මේ සිල්ලුවට හැදෙන්නේ පුස්වල් කියලාදී පුස්සල කර්චම් සාමාන්‍ය මේ වගේ කැලේකට ගියාම ගස් යායට මුඩින් වැවිලා ගහේ වැලේ මුල මේ කුළුන්ට වැඩිය ලොකු වෙනවා පුංචිට පටන් අරගන්න. ඉතින් බුදුන්සේ සඳහන් කරනවා මේ පුස්සලක් පැතිරිච්චාම ඒ තියෙන මුළු බලාතම වහගෙන මේ වැඩෙනවා. යම් කිසි කෙනෙක් පුස්සලේ කඳ කැපුවොත් ඊට පස්සේ මාස ගාණක් යනවලු වල මැරෙන. මොකද වැස්ස වැටෙනකොට එන වතුරින් අර කොළ එතන එතන වතුර ලබාගෙන ජීවත් වෙන දලුත් වෙනවා. මලුත් වෙනවා. හැබැයි කියනවා කවදාකවත් මලක ඇට හැදෙන්නේ නැහැ කියලා. කඳ කපපු මලක. කඳ කැපුවට පස්සේ වැඩිම සිද්ධ වෙන වැඩනට මොකද කවදාකවත් සජීවී ඇට ඇති කරන්නේ නැහැ. පස්සේ ක්‍රමයෙන් මැරලා යනවා. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ අන්නේ වගේ මුළු වැලම තියේදී කඳ කපලා දැම්මට පස්සේ අර රූකවේ ගොඩාක් කල්යනා මැරෙන්න. තමන්ගේ ප්‍රිය ආයතන තමන්ගේ ප්‍රිය වස්තු වල තියෙන ආසාවල් තියෙනවා. නමුත් ඒකට ඕන කරන මූලිකම කඳ කැපිලා තියෙනවා. ඊට පස්සේ ක්‍රමයෙන් ඒව වෙන් වෙන්න පටන් අර ගන්නවා. ඒක බොහෝම හිමීට සිද්ධ වෙන්නේ. ඒක නිසා මේ අපි දරුවෝ කියලා, අම්මලා තාත්තලා කියලා, ප්‍රිය වස්තු කියලා දකින්නෙම අපේ රුචියම තමයි. අපේ මන අපේම තමයි. ජීනිසයි වර්තින ආශාවෙදී දරුවගේ මරණය දැකීමත් එක විද්‍යක අභියෝගයක්. නමුත් තමන්ගේ මරණය තමයි සාමාන්‍යම මේ සම්මත අනුකූලව මරණුසතික ගන්න. මේකට කියන්නේ සාසනෙ සඳහා කරන්නේ මාතා පුත්තික බය කියලා. ඒකෙදි කියනවා ගින්නක්, ජලයක්, සුළිසුණුකක් මොනවා වුණත් අම්මා කෙනෙක් පණින් නැතිළු දරුවව බදාගන්නතු. ඒ කලදරයකදී දරුවව දාගන්න එක තමයි ඉස්සෙල්ලා මම කරන්නේ. ඒවට කියනවා මාතා පුත්තික බය කියලා කියන්නේ මොන බයක් ආවත් මේ දරුවම නොකරනද දාලා ගිල කරන්න බෑනේ. ගින්නට හරි පැනලා දරුවා අරගෙන තමයි ළුවන්නේ. නමුත් ඔය තාමත්ම අමාරු අවස්ථාවක් තියෙනවා. එහෙව් මැරෙන දරුවා කෙරෙහිවත් අනුකම්පාවක් කරගන්න බැරි අසරණ අවස්ථාවක් තියෙනවා. ඒවට කියනවා අමාතා පුත්තික බය කියලා. ඉතින් අර පහලපොළ කුමාරයාමගේ දරුව ඇරගෙන කපනකොට පණීලාලා කොටනකොට ඒ අම්මට ඉතින් වෙන කරන්න දෙයක් නැහැනේ. ආන්නේ ඒ වගේ හැඟීමක් එනවා. ඒකත් වැඩි අතහැරීමක් කරන්න වෙනවයි කියලා තියෙනවා මේ නිබ්බිදා ඥානිනේකොට. තමන්ගේ ප්‍රිය වස්තු වලින් ඉවෙන් අතහරින එක මාතා පුත්තික බයිදි තමන්ගේ දරුවා අතහැරලා දාන්න ගන්න එක වගේ අතහැරලා දෙවක් කරන්න වෙනවා. ඒ කියන්නේ ඒක දහසක් සෙනග යුද්ධදී දිනනවට වැඩිය මේ තමන් දිනා ගන්න එක බුදුජානකයන්ට පෙළලා තියෙන බොහොම වටිනවා කියන්නේ. ඉතින් ඒක එකවර වෙන්නේ ටිකින් 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 කරගෙන යනකොට තමයි තේරෙන පටන් අරගන්නේ අපි මේ නිදහසට කරුණු රාශියක් හොයාගෙන තියාගෙන ඉන්නවා. මට නම් මැරෙන්න පුළුවන් බබාගේ මරණය බලන්න. මම මැරුණට කමන්නේ හැබැයි තුවාල කරන්න එපා. يعني මිනිය තියෙන්න ඕනේ ලස්සනට. මැරුණට මොකද මිනිය තියෙන්න ලස්සනද? අන්න ඒ වගේ උරතල කතාවල් එනවා. ඉතින් ඉස්සරහට යනකොට මේ වේද අපිම මවාගෙන අපිම කරගන්න දේවල් බව තේරෙන්න පටන් ගන්නවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ විපස්සනා ධ්‍යාන හඳුන්වා විස්තර කර දෙන සීක්වා මේක මම කිතියෙන් කියනවා. In this life itself පොතේ සම්පූර්ණ චැප්ටරයක් තියෙනවා කියවන්නේ. ඒකෙදි පෙන්ලා දීලා තියෙනවා මේ වෙනම සම්මත භාවනාවක් නොකරට වෙනම ධ්‍යාන ඇති කරගත්තේ නැතුවට විපස්සනා කරන යනකොට සම්මසන ඥානදී ප්‍රථම ධ්‍යානයේ ලක්ෂණ පහළ වෙන හැටි, තරුණෝදයබ්බේදී ද්විතිය ධ්‍යානයේ ලක්ෂණ පහළ වෙන හැටි, බලවත් දවියේදී තෘතිය ධ්‍යාන ලක්ෂණ පහළ වෙන හැටි, සංකාරූපකාවදී හතරවෙනි ධ්‍යාන ලක්ෂණ පහළ වෙන හැටි නිකන් ප්‍රායෝගික පැත්තෙන් පෙන්ලා දීලා තියෙනවා. ඒ නිසා ඒකට විශේෂයෙන් වෙලා ගන්න ඕනේ නැහැ, මට ඉච්චර විස්තර කරන්න බෑ. පොතේ ඉංග්‍රීසි පොතේ නම් හරි ලස්සනට විස්තර වෙනවා. පණ්ඩිත ස්වාමීන් වහන්සේ ගෝ පණ්ඩිත ස්වාමීන් වහන්සේගේ ඉංග්‍රීසි දෙලියක් කියන පොත. ගරුතර ස්වාමීන් වහන්සේ එක්තරා ස්වාමීන් වහන්සේ නමක් නිතරම දේශනා කරන අපට මේ ආත්මේ නිවන් දැකීමට නොහැකි නිසා මාර්ගයේ ඉතිරි කොටස සම්පූර්ණ ගැනීම සඳහා ඊළඟ ආත්මයේ දිව්‍ය ලෝකයේ ඉපදීමට සිත පිහිටුවා ගන්නා ලෙස එතුමා සඳහන් කරන දිව්‍ය ලෝකයේ ආවස ඉතාම වැඩි නිසා තවමත් බුද්ධ පරිනිර්වාණයෙන් එතරම් කලක් ගත වී නැති නිසා ඒ තාමත් ධර්ම සාකච්ඡා ආදී කරන බව මේ පිළිබඳව ඔබගේ අදහස් පැහැදිලි කර දෙන්නට ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මේකට තියෙනවා දේවතා නිමිත්ත කියලා සූත්‍රයක්. ඒක තියෙන්නේ ඉති උත්තර පාළියේදී. බුදුජානනාංශේ නිකන් එක පාරට සංඝයාට දේශනා කරනවා මහන්නේ දිව්‍ය ලෝකේ බොහොම අවශ්‍යයි. ඉඳපු ගම මේගොල්ල නන්දරු වෙනේ විහිළු කර කර විස්තර කර කර විනාදක විනෝදුවේ ඉන්න ගම ඉඳපු ගම එක දෙවි කෙනෙක් පිට සෝහන් ලකුණු පහළ වෙනවා කියන. සෝහන් ලකුණු කියන්නේ යා චුත වෙන්න කිතු ලකුණු පහක් පහළ වෙනවා. සෝන් ලකුණ කියන වචනේ මම දැම්මේ එහෙම නෑ පොතේ. ලකුණු පහ මොනවද? එයාට ඒ දිව්‍ය සලු එපා වෙන්න ගන්නවා. දිව්‍ය භෝජන එපා වෙන්න ගන්නවා. කිහිල්ලෙන් දාඩි දාන්න ගන්නවා. දිව සලු කිලුට වෙන්න පටන් ගන්නවා. එයාගේ මේ විමානි අප්‍රසන්න වෙනවා. ඉතින් ඒකකොට අනිත් දේවල් දන්නවලු දැන් ඉතින් වැඩේ හරි කියලා. ඉතින් නමුත් කවදාකවත් මිනිහක් ඉතුරු වෙන්නේ නැහැ දිව්‍ය ලෝකේ අන්ඩර්ටේකර්ස්ලා නැහැ. බක්කල නැති වෙන එකයි වෙන්නේ. ඉතින් අනිත් ගොල්ල දිවි ගොල්ල ගිහිල්ලා ආස්වාසනවලු. ඒ දෙවියන් කියනවලු ඊතෝ බෝ සුගතින් ගච්ච සුගතින් ගන්තවා සුලද්දන් ලාභන් ලබ සුලද්දන් ලාභන් ලැබිට්ව සුපතිත්තෝ බවාහි කියලා. කියලා බුදුන්වහන්සේ නතර කරා. ඒකෙන් කියන්නේ අනිත් දිවිගොල්ල කියලා කියනවනේ දැන් මේ හිතානෙද මැරෙන්න දෙයියන්න මේන් ඔබ සුගතියට යන්න හිතවෝ සුගතින් ගච්ඡ දෙක සුගතින් ගන්තා සුලද්දන් ලාභන් ලබ සුගතියට ගිහිල්ලා ඒ ලබන්නේ තුන උතුම් ඩායදේ ලබන්න තුන සුලද්දන් ලාභන් ලැබිට්වා සුපතිච්චෝ බවයි ඒ ලාභේ ලැබලේ හොඳට තහවුරු කරගන්න කියලා බුදුහන්සේ නතර කරා. ඒක සංඝයා වහන්සේව කතෝසල කියන ස්වාමීන් වහන්සේ මේ දිවි ලෝකෙ දෙයියන්න තියෙන සුගතිය මොකද්ද කියලා ඉතින් බුදුහාම කියන මනුෂ්‍ය ලෝකය. දිව්‍ය ලෝකේ දෙයියන් තියෙන සුගතිය මනුෂ්‍ය ලෝකෙ මොකද දිව්‍ය ලෝකේ දුක නැහැ. ඒ නිසා භාවනා කරන්න හිත දෙන්නේ නැහැ. ඒක නිසා මේ ලෝකේ තමයි දුක සැප සමබර. සබ්බ්‍යා සබ්බ්‍ය තියෙනවා. සීල දුච්චරිත තියෙනවා. හොඳ දේ කරොත් හොඳ ප්‍රතිඵල නරක දේ කරන ධර්මස දිව්‍ය ලෝකේ ගල්ලු පුදුමාකාර ආසාවෙන් ඉන්නවලු විශේෂයෙන් බුද්ධෝත්පාද කාලේ මනුෂ්‍ය ලෝකේ උපදින්නේ. එතකොට අර මේ සංඝවංශයේ බුදුහාමර කියපු නිසා බාර ගන්න. ඊට සානෝ ස්වාමීන් වහන්සේ හරි ඒක බාර ගමු. දැන් සුගතින් ගන්තා සුලද්දන් ලාභ ලැබ කියන්නේ මොකක්ද? දිවි ලෝකෙට ගිහිල්ලා ලැබිය යුතු උතුම ලාභ ලැබන් කියන්නේ මොකක්ද කියලා. බුදුහාම කියනවා මේ ලෝකේ මිනිස්සුන්ට ලබන තියෙන උතුම්ම ලාභය තමයි සද්ධාව. සද්ධීද විත්තම් පුරිසස්ස සෙට්ටා. මනුෂ්‍යයන්ට තියෙන උතුම්ම සද්ධාව දේ සද්ධාව සද්ධාවෙන් තමයි මේ සේරම අපි කරන්නේ. ඒ නිසා මේ ලෝකෙට ආවට පස්සේ අශ්‍රද්ධව ජීවත් වෙන එක පාඩුවක්. සද්ධාවන්තය තමයි ධර්මයෙන් වැඩක් කරගෙන සද්ධා ලබන්නේ කියන. ඊට පස්සේ ආරි ස්වාමීන් වහන්සේ දැන් ඒකත් යතියුනවා. බාරක. එස සුලද්දන් ලාභන් ලැබිට සුපතිත්තෝ බවයි කියන්නේ මොකද්ද කියලා. සද්ධාව ලැබලා තහවුරු කරගන්නවා කියන්නේ මොකද්ද? බුදුදහම කියනවා අවික්කප්පසාදේ පහල කර ගැනීම නොසැලෙන සද්ධාව පහල කරගෙන කියන්නේ සෝවන් වෙන්න කියන්නේ. ඉතින් මොකද්ද වෙන්නේ? මේ දෙයියෝ කියන්නේ ඔබ මනුස්ස ලෝකෙට ගිහිලා සෝවාන් වෙලා අපව වරෙන් කියලා. මේ කත්තේ දිවි ලෝකෙට යන්න plan කරනවා. දිවි ලෝකින කට්ටිය මෙහෙන්ට plan කරනවා. ඉතින් අපි ගිහිල්ලා දෙයයන්ට වැඳලා අනේ මට ඔබතුමා ඉන්න තැනට එන්න කියනකොට මොන තරම් සොරි කියලා හිතනද දෙයයන්ට කියලා මට හිතෙනවා. ඒ නිසා මේ බණ කියන හාමුදුරු මං කියන්න ගන්න දන්නේ නැහැ. නමුත් මේ බුදුහාමුදුරෝ දේශනා කළ තියෙන එකකින් අපිට මේ ලැබිච්ච බුද්ධෝත්පාද කාලයක් මනුෂ්‍යාත්ම භාවයක් ක්ෂණ සම්පත්තියක් දා බණත් කල්‍යාණ මිත්‍රාසයත් පැවිද්දත් කියන මේ දුර්ලභ වස්තු හය ලැබිලා මේ කුඩ පෙන්කල කෙල ඉඳලා ඊට පස්සේ කියලා දිවි ලෝකෙ යන්න හදනවායි කියලා කියන්නේ මොන්න තරම් අවස්ථා පැන ගැනීමක්ද කියලා මට හිතෙනවා. ඒ නිසා වෙන්නදි මේ ප්‍රශ්නේ මං වගේ මිනිස්සුකින් අහන්න ඇත්තේ. මට නම් පේන්නේ ඉඳුඳු කියලා කතා කරන්න පුළුවන් දෙවි කෙනෙක් මට පේන්නේ. ඒක කොහොම ගෙවලා තමයි අපි මෙතෙන්ද ඇවිල්ලා තියෙන්නේ. මෙතෙන්ට ආවට පස්සේ අපිට දේවාදි දේව tattweට පත් වෙච්ච බුදුහාමුදුරු හම්බෙලා ඉන්නවා. බ්‍රහ්මාදි බ්‍රහ්ම tattweට පත් වෙච්ච බුදුහාමුදුරු හම්බුනාට පස්සේ අපි මොකටද මේ කාටක් අපගාව දෙන්නේ? කාටවත් අපි කියන්න දෙයක් ඕනේ නැහැ. මම මේ ඒ දිවි ලෝකී කට්ටිය පහත් කරන්න හදනවා නෙවෙයි. නමුත් අපි මනුස්සකම බුදුහාමුදුරු පෙන්වපු මද්දත්තේට පස්සේ තියෙන මනුස්සකම මොන්නම තාලකින් අතේ පහත් කරලා හිතන්නේ. ඉස්ති වුණා කියලා පුරුෂ වුණා කියලා පැවිදි වුණා කියලා නෑ කියලා මොනසක් කන්නේ මනුෂ්‍යකම තියෙන නිසා මේ දේවල් වලට කොච්චර කවුරු කිව්වත් පිළිගන්න නොපිළිගන්න එක අපේ අතේ. කියන්නාගේ තේ කිව්වත් අසන්නා දීබුද්ධියෙන් ඇසී යුතුයි කියලා අපේ පොතේ කියලා තියෙන නිසා ඕන කෙනෙකුට කියන්න පුළුවන්. ඔය පිළිගන්න එක ඉතින් අපේ අතේ වැඩි. තියෙනවා මෙහෙන් අරන් ගියොත් මෙහෙන් බන් සත්‍ය පුරුදු කරන ගියොත් වෙන ගන්න පුළුවන්. මොකද ඒ සුතම් සභාවේ බණ යනවලු. දැන් මේකේ බණ කිව්වට කී දෙනෙක් අහන්න එනවද බලන්න. කොච්චර ගැඹුරෙන් බණ කිව්වත් කවුද එන්නේ කියලා බලන්න. එන කෙනා එනවා. ඒ කියනවා බණේ දෝෂයක් නැහැ. ඒ අහන්න කන්න නැත්තම් මොනව කරන්නේ? කලෙ මුනින්න මොනව කරන්නේ? ඒ නිසා දිව්‍ය ලෝකෙට ගිය මිනිස්සුත් තියා මෙහෙ මේ සාමාන්‍යයෙන් ඔය මොනවාද ලාස් වේගස් ගිය මිනිස්සු බේරෙයිද කියලා හිතන්නේ. ඒ කියන සැක දැපුවම මං කවුද ඉතුරු වෙන්නේ? දිවි ලෝකෙ ගිහිල්ලා මේ සියල්ලම මේ සැප හමුනාද කියලා කෙනෙක් ඕක පැත්තක දාලා තපස් කරන්න යයි කියලා හිතනවා. මෙහෙන් පුරුදු කරපු කෙනෙක් නම් ඒ ට්‍රෙන්ඩ් එකට යයි. නැත්තම් එහි ගිහිල්ලා කවදාකවත් බෑ මේ දුක තේරුම් අරගෙන මේ දුකෙන් ගැලවෙන්න කටයුතු කරන්න පටන් ගන්න සද්ධාව දිවි ලෝකෙ නැහැ. නෑ නෑ තුනත් අපි වගේ මේ වගේ ඉඳලා මරුණොත් යයි කියලා මං හිතනවා. අපි කියන්නේ අපි දැහැහෙන මේකටම තල්ලු කරගෙන ඉන්න නිසා අපිට අපායට යන්න හේතුවක් නෑනේ. දිවි ලෝකෙට ගියාට පස්සේ අර ඒක තියෙන්නේ මට මතක නෑ ඒ සූත්‍රේ නම. අලගත් දුකම සූත්‍රේ මොකක්ද ඒක? ඒක ලස්සනට ලියවිලා තියෙනවා ඉන්දි ත්‍රිල් ලයිෆ් පොතේ. දෙවි කෙනෙක් මනුස්ස ස්වාමීන් වහන්සේ නමක් ඉතාමත් උග්‍රව භාවනා කරනවා. භාවනා කරනවා කියන්නේ තද ඇසිඩිටි ප්‍රොබ්ලම් එකක් තියෙනවා. ඒ සංසිත බඩ දැවිල්ලක් මොන්නම්ම තාලෙන්වත් ඉවරන්න බෑ. හැබැයි ඒ සංසිත කොහොමඩක්වත් ඒ උනාට වැයට කන්නේ. ප්‍රතිපත්‍ය රැගෙන භාවනා කරනවා මේක බඩ කඩුවක් දාලා කපනවා. ඒ සංසිත ඉඳගෙන ඉන්න බෑ, පරියන්කේ ඉන්න බෑ දනවා. ඊට පස්සේ ඒ සංසිත නැගිටලා සක්මන් කරන්න හදනවා මේ කොර වෙනවා බඩ. ඒ දා උනාසේ සක්මන් උඩ ලනුවක් දාලා ලනු එල්ලිලා ඒකේ ඉඳගෙන සක්මන් කරනවා. හැබැයි මේක දිගටම දිගටම දඬුවම් කරන මේ ශාංශය දන්නව ගොඩේ මනක් නැහැ කියලා. පස්සේ එක වෙලාවක ඒ ශාංශය මෙහෙමද වැලේ එල්ලිලා සක්මන් කරද්දි මැරලා වැටෙනවා. හැබැයි මේ ශාංශය දන්නේ නැහැ මැරුණයි කියලා. මේ ශාංශය උත්සාහ කරන්නේ මේ වේදනාව හරහා යන්න. ඉතින් ඒ ශාංශය ඉන්න ගමන් එකපාරට ඒ ශාංශය දිවි ලෝකෙ ඉපදිලා ඒ ශාංශකේ පිනට විශාල දිව්‍ය විමානයක් මැවිලා ඒ ළඟම සුරංගනාවියෝ බර ගානක් මැවිලා මේගොල්ලෝ ඔක්කොම බලා ඉන්නවා මේ දෙයියෝ එනකන් සංගීත භාණ්ඩ වය වය එනකන්. මේ ස්වාමීන් වහන්සේ දිවි ලෝක ගිල බලනකොට එකපාරට ඇතැල්ල බලනකොට විශාල ඥාන පිරිසක් ඉන්නවා. ඇඳගෙන ඒ අයතුන පන්සලේ ආද පින්කමක් වෙන්න ඇති මට තේරෙනවා කියලා ඒ ශාංශි බිම් බලා ගන්න. බිම් බලා ගන්න කියලා කියන්නේ දැන් මේකට හිත ගියොත් ඇවිස්සෙනවනේ කියලා. ඒතර සුරංගනා කියන්නේ තේරෙනවා මෙයා තාම මහානකම ඉන්නේ කියලා. ඉන්නේ තාම හිතින් මහානකමයි කියලා විශාල කණ්ණාඩියක් ගෙනලා අල්ලනවා මූණට සූරූපේ. එතකොට යා ස්වාමීන් වහන්සේට තේරෙනවා ජවනිකා මාරු වෙලා දැම්මම දිව්‍ය සූරූපේ. අරගොල්ල කියනවා ඔබ වෙනුවෙන් මැවිච්ච මේ විමානෙට අත තියන්නේ ඒ අත තීමනේ ඒක ඔබගේට සන්තකයටපත් වෙනවා. අපි මේ බලහන්ින්නේ සංගීතයෙන් යුක්තව ගිහිල්ලා ඔබතුමා මේ දිවිර්මාණ්ඩ යනකම් එදෝට ඒ සං දැනගන්න මම මේකට අත තිබ්බ ගමන් සන්තක වුණොත් මම විශාල අමාරුවක වැටෙනවා බයක් ඇති වෙනවා බයක් ඇතිලා කල්පනා කරන දෙනා දෙවියෙක් නම් මම මට චුත වෙන්න පුළුවන් මට ඉති ප්‍රත්‍යහාරය කියනයි කියන්නේ ඒ කල්පනා වෙනවා කල්පනා කරනවා මම තපස් රකින්නට මහානගම් කරන බුදුහාමුදුරුවෝ හිටියා මට බැරිද බුදුන් දකින්න යන්න කියලා. පස්සේ ඒ වෙලාවේ මේ සංසාරේ තේරුම් පුළුවන් කියලා. ඒ සංසාරේ කෙනා නෑ මං කිසිත් මේ විමානට අත තියන්නේ නැත්නම් ආයිතිවාසිකම් ගන්නෙත් නෑ. මට තියෙන ශක්තිය මං යනවා සර්වඥාන්සේ දකින්න කියලා. අර දිව්‍යංගනා තේරම කියනවා අපි ඔබතුමාගේ පාදපත්‍යාරිකාව ඔක්කොම යනවා සර්වඥාන්සේට. ගිහිල මේ හාමුදුරුවෝ කියන වචන වගේ සර්වඥාන්සේට අනියේ ස්වාමීන් වහන්සේ මම බේරගන්න. මෙතෙන්ද ගිහිල්ලා මම දැන් අහුනොත් කොච්චර කාලයකට අහුවෙන්නේ නැහැ මම මේ බඩේ දවිල්ල තියෙදි මම මේ මහානගම් කරගෙන ඉඳලා ඉවරලා මට විපාකයක් වශයෙන් හම්බෙච්ච මේ දිව්‍ය ලෝකේ මම මේකට ගියොත් බේරන්න බෑ ඒ නිසා බුදුරජාණන් වහන්සේට වැඳලා කියනවා බේරගන්න කියලා ඒකට බුදුරජාණන් වහන්සේ ධර්ම රතේ කියන එකක් උපමාවක් දෙනවා මහාන අපි මේ ගමන් කරන ධර්ම රතය නිස්සද්ද රතයක් නිවන්ට යොමු වෙලා තියෙන්නේ බයලජ්‍ය දෙක තමයි අද් දෙක තියෙන්නේ ඇන්දට තියෙන්නේ මේ වීරිය තමයි ඉදිරියට තියෙන සතිය තමයි කිසි දෙයකට බය වෙන්න එපා කොහේ හිටියත් ඔබ සතියෙන් හිටපන් කියලා. දිවි රෝගී ගියත් මනුෂ්‍ය ලෝකේ හිටියත් බඩේ දෙවිල තිබුණත් සතිය හිටමන් කියලා මේ දේශනා කරනකොට මේ සංසාර රහත් වෙනවා. අපව යන්නේ ඉස්සරලා. මේ සූත්‍රයේ තියෙනවා මට මතක නැහැ මේ සූත්‍රේ නම කොහොමද ඔය තාම ලස්සන්ට විස්තර කරලා පෙන්නනවා මේ ඉන්ඩිස්ට්‍රි ලයිට් කියන පොතේ ධම්මරත සූත්‍රය කියලා දාලා තියෙන මේ ධම්මරත නෙමෙයි කියනම අන්නේක පෙන්වන්න පටන් අර ගන්නවා ඒ පිනට අපි දිවි ලෝකේ ගියත් අපි වගේ කෙනෙකුට පේන්න තියෙන්නේ අපි ලාස් වේගස් ගියා අපිට වෙන්නේ පරිසම් වෙන්න වෙනවා මට දැන් මේක ඉන්න හරියක් ඉන්නේ කාමගෝකී මේ කාරී ඉන්න හරියක් ඉන්නේ ඔක්කොම ඉදරම් පිටම නැත්තෝ මම කොහොමද බේරෙන්නේ කියලා. මෙහෙදී අපිට බේරෙන්න පුළුවන් අර කමාරු. ඒක නිසා ලාස් විල් එකට ලියන්න ඕන නැහැ දිවි ලෝකෙට යන්න ලැබේවා. යොත් හරියම අමාරු කරගන්න. අපිට සාමාන්‍ය ඕන කරන්නේ කාම භෝගේ නම් ඒකට ගිහිල්ලා ටිකක් ඔය ස්කෝලර්ෂිප් එකක් හම්බුනා වගේ ඉඳලා ආවට කමන්නේ නැහැ. මොකද මේ ඉන්නකේ විතර මේ මනුස්ස ලෝකේ තියෙන විදිහට මේ සැප දුක සමබර කල්යාණ මිත්‍යෙන් ඇසුරු කරන සර්වඥ සාසනයේ තියෙන තැන ආයේ නැහැ. ඒක නිසා ඔය ඒ අර එපා පුතේ ඒ කතා අසන්නට මමයි උඹට ලේ කිරි කර දුන්නේ කියලා අර සුරංගනාවන් රඟ දෙනවලු. මොන මොකද හොඳ ලස්සන කවිය දෙන ඔය බයිලා හන්න යන්න එපා. මේ හම්බෙච්ච සතිය ඉස්සරහින් තියාගෙන ඉදිරියට ගියොත් මේකෙදීම දිවි ලෝක සම්පත්තියත් භ්‍රම ලෝක සම්පත්තියත් විඳින්න පුළුවන්. තැන් මාරු කරලා මොකක්වත් වෙන්නේ නැහැ. ඒක පිළිබඳව භාවනා කරන අය මේ හීන ලෝක භවන්ට යන්නේපා. මේ භාවනා විදි දිවි ලෝක පෙනුනත් අපාය පෙනුනත් මේ එකක්වත් බාර ගන්නත් එපා. වර්තමානයේ හිත තියාන යනවනම් කිසි කෙනෙකුට වටන්න බෑ. අදිස්ථානයේ උදව් වෙන්නේ ගහක් කපනකොට ලණුවක් දානවනේ අපි. සෙනඟ මැද දෙවල් මැද තියෙන ගහක් කපනකොට අපි ලණුවක් දාලා කපන්නේ. ගහ කපලා දුර වෙනකොට අද ලණුවට බල ගන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි අදිස්ථාන. අදිස්ථාන කියන්නේ අපිට අර නින්දියන අත්දැකීම එනවා කියලා හිතන්නේ. එහෙම නැත්නම් අපේ හිත හොඳ සමාධියකට යනවා කියලා අත්දැකීම ඒ අන්තිම සමාධිය වෙච්චාම අදිස්ථානයක් ගන්න කියනවා. මට විනාඩි 5ක් මේ සමාධිය ඉඳ ලැබේවා කියලා. ඉඳලි වල යන්නද? ගියarpසේ රාජස්ථානයේ දිගුවට වැඩ කරා. ඒ අදිස්ථානේ කරන්න කියන්නේ හොඳටම සමාධිගත වෙච්චාම. කැළඹිලි හිතේ නෙවෙයි. එතකොට ඒ අදිස්ථාන ශක්තිය වැඩ කරනවා.
ඒ කියන්නේ
මේ අදිස්ථාන කරලා කමක් නැහැ කියන්නේ ස්වාමී. ඒ ඉස්තර එක සැරයක් ගිය ගමන දෙතුන්වෙනි හතරවෙනි පස්වෙනි හයවෙනි වශී කරනකොට අදිස්ථානේ අපි ටෙක්නිකක් විදිහට පාවිච්චි කරනවා. පළවෙනි සැරේ යන්න ආරිනවා සාමාන්‍ය ක්‍රමයකට. ඊට පස්සේ ඒක වශී කරන වෙලාවේදී ඒක සිද්ධි කරන වෙලාවේදී මාස්ටර් කරන වෙලාවේදී අදිස්ථාන ශක්තිය දාන්න පුළුවන්. ඒකෙදි උපමාවක් විදිහට කියනවා භාවනා කරන කෙනෙකුට හැන්දෑවේ නිදාගන්න ගිහින් ඉවරලා ඇඳේ ඉඳගෙන සාමාන්‍ය තමන් කරන භාවනා කරලා මට උදේ 4ට අවදි වෙන්න ලැබේවා කියලා අදිස්ථානයක් දාලා බුදියා ගත්තොත් හරියට හතරට හැරගෙන නිදාගන්න වෙලාවේදී සමාධියකින් තොරව කෙරුවොත් අධිෂ්ඨානේ වැඩ කරන්නේ. ඒ කියන්නේ හරියට වැඩ කරන්නේ. ඒ අධිෂ්ඨානය කියලා කියන්නේ නිකන් මේ අග්ගලා කුඩු ටිකක් නැත්නම් අලුවා කුඩු ටිකක් පැණි ටිකක දාලා ගුලි කෙරුවට පස්සේ හරියට එල්ලෙට ගහන්න පුළුවන්. කුඩු ටික අරගෙන යනකොට යන්නේ නැහැ එල්ලෙට. අලුවා කුඩු අග්ගලා කුට්ටියක් ගන්න දැන් මෙතන ඉන්න කෙනෙකුට ගහන්න ගියාට යන්නේ නැහැ. ඒක හැලෙනවනේ. මොකද ඒක පිටු කරලා පැණි ටිකක් දාලා ගුලි කෙරුවොත් එල්ලෙට කරන්න පුළුවන්. අදිස්ථාන නැති හිත සමාධි නැති හිත අලුවා කුඩු කුඩු වගේ ගහපු දෙන වැටෙනවා. අදිස්ථාන හිත එල්ල කරන්න පුළුවන්. ඒක දැනකට යොමු කරන්න පුළුවන් මේකේ පිටු වෙලා තියෙන නිසා. ඒ සාධිෂ්ඨාන ශක්තිය කොච්චරද කියලා කියනවා නම් බෝසතාණන් වහන්සේ මහ බෝසතාණන් වහන්සේ මේ අදිෂ්ඨාන ශක්තිය දිගට වඩලා අන්තිමට උන්වහන්සේ මහ පොළොවට අත තියලා මහ පොළොවට අදිෂ්ඨාන කෙරුවට පස්සේ මහ පොළොව දෙදරුම් කරයි කියලා කියනවා. බුදු වෙන දවසට ඉස්සල දවසේ මාරේ ආපු වෙලාවේ මාරේ ඇවිල්ලා කිව්වලු මේ පොළොව උඹට අයිති නෑ කියලා. මේක මගේ මමයි මේක රාජධානිය මෙතනින් ඵලයක් කියලා. ඒකවල බුදුරජාණන් වහන්සේ දෙවෙනි ඒකවල අපේ සිද්ධාර්ථ ගෞතම හිමි ආරක්ෂක දෙවිගොල්ලයි සේර මිහිස්ලුළු අත දීවා. කිසි කෙනෙක් පණ තියෙන කිසිම සවිඥාන කිසි කෙනෙකුට ඉන්න බැරනොත් ඒ තරම්ම ලෝකයේ දෙදරනවා ගිනි අඟුරු වෙහි වහිනවා භූමිකම්පා වෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ තේරෙන ඔක්කොමලා වැඳිලි තිබිදී ඔක්කොම කරන්නේ කරදර නැති වෙලාවයි තමයි. දැන් කරදර වෙලාද අපි කවුරුත් නැහැ. ඒ වෙලාවේ උන්වහන්සේ දෙමාරි ඇවිල්ලා අභියෝග කරනවලු මේ පොළොව මගේ සංසාරේ මගේ ඔබට මේක හිමි නැහැ කියලා. ඒස උන්වහන්සේ අධිෂ්ඨානයක් කරවලු මම මේ දේපුල පරිවතේ තරම් ප්‍රමාණයට වැඩි ප්‍රමාණයක් හිස් කබල් මැරිලා දන් දීලා තියෙනවා. හතර මහ දාගරේට වැඩිය මම ලේ දන් දීලා තියෙනවා. මේ මහ පොළොට වැඩිය ඇට දන් දීලා තියෙනවා. මේ එකම සවිඥානික කෙනෙකුටවත් මේක මතක නැහැ. මතක තියෙන එකක් තියෙනවා නම් මතක තියෙන මේ මහ පොළොව විතරයි. අවිඥානික මහ පොළොව මට සාක්ෂි වේවා කියලා අත තිබ්බා. එසකට පොළොව දෙදරුම් කන්න පටන් අරගත්තට පස්සේ අර මේ මාර්යා නැගලා හිටපු ඇතා ඌට බැලන්ස් එක නැතිවලා කඩාගෙන යන්න පටන් ගත්තා. දුගෙන යන්න පටන් අරගත්තලු එතනින් තමයි මාර පරාජය මේ හියටස් එක පිළිබිඹු කරන්නේ. ඒක නිසා අපි මේ අභියෝගයට පත් වෙනකොට අපිව හිතන කවුරක්වත් අපි ළඟ නැහැ. ඒගොල්ල අභියෝග වලට එනකොටම දුවලා අපිට ඉතුරු වෙන්නේ මේ ඝනකට මහ පොළොව තමයි. අපි ලොකු ස්වාමීන් වහන්සේගේ අපවත් වුණාට පස්සේ ඒ ශාන්තිගේ ශ්ලෝකයක් හම්බුණා දිනපොතක තිබිලා. ඒකේ ලියලා තියෙනවා සංස්කෘතයෙන් ලියලා තියෙන්නේ සිංහල අර්ථයෙන් ලියලා තියෙන්නේ මෙහෙමයි. ත්‍රිවිධ ශාසනයේ වැඩිම සඳහා අවසාන හුස්ම ඨෙලු යෝගාවචරයේ බස්ම මෙහි ඇති බව මහ පොළොව දනීවා කියලා. උන්වහන්සේ ගත්ත වෙහෙස කිසිම හිතකට දරන්න බෑ. හිතක් හිතන්නේත් නෑ. ඒගොල්ලෝ හිතන්නේ මේක මේ මොකද දෙල්ලන් ගමනක් කියලා. ඒක මහ පොළොවට විතරයි තේරෙන නිසා කියනවා ත්‍රිවිධ ශාසනයේ වැඩිමිට අවසාන හුස්ම ඨෙලු යෝගාවචරයේ මැරිලා ඉතුරු වෙච්ච බස්ම ටික මෙහි තියෙන බව මහ පොළොව දනීවා කියලා. ඒක දැනටත් අපි ගලක ලියලා පිටිය ගහලා තියෙනවා. සවන්න තේ මාත්‍ර ඥානනම්. එහෙනම් අපි මේ සවිඥානක කට්ටිය අපි කියන්නේ මගේ දරුවා, මගේ අම්මා, මගේ තාත්තා කියලා. ඒ එකකටවත් අපි 탁ුමුකට එනකොට කාටවත් එන්නත් බෑ. ඒගොල්ලේ බය වෙලා දුවල ඉවරයි. අපිට ඉතුරු වෙන අපේ අධිෂ්ඨාන ශක්තිය විතරයි. හැබැයි ඒ ඊට ඉස්සෙල්ලා අධිෂ්ඨාන ශක්තිය වැඩ අරගෙන පුරුදු කරාට පස්සේ ඒක එනවා අපේ සරණයට. ඒක එනවා අපේ පිටට එච්චරයි.
සෝවාන්
ඵලයකට ඒ වගේ ඵලයකට තියන්න හොඳ නැහැ නේද සෝවාන්. ගලා යන්නේ නැතුන. තිබ්බොත් ඒ කියන්නේ අදිෂ්ඨාන දෙකක් තියෙනවා. එකක් පුළුවන් සෝවාන් ඵල කියලා අදිෂ්ඨාන කරන්න. එන්නේ අත තවුරු කරන්න හරිද කියලා බලන්න. දෙක පුළුවන් මෙච්චර කාලයක් මත සෝවාන් මාර්ග ඵලයට සමවැදීම නතර වේවා කියලා අදිෂ්ඨාන කරන්න. ඒතර කරන්නේ සකදාගාමී මාර්ගයට ඉද සරස ගැනීම. අදිෂ්ඨාන දෙකක් තියෙනවා මාර්ගපලස්ති කොට එකක් තමයි මම ගිය සමාධිය ඇත්තද මාර්ගයේ ඇත්තද ඵලයේ ඇත්තද කියලා ගන්න මට මේ සෝවාන් මාර්ගඵල ඥානය සමවදින් ලැබේවා කියලා පැයකට දෙකට අදිෂ්ඨාන කරන්නේ. අදිෂ්ඨාන කරපුවා හරියට වෙලාවට වැඩ කරනවා නම් අර තමයි ලැබපු ඥානය පිළිබඳව තමන්ට පොඩි සාක්ෂියක් හම්බ වෙනවා. එහෙම කරගෙන කරගෙන යනකොට අබ්බැහියට හිත හැමදාම සෝවාන් මාර්ග ඵලයට යනවා සකදාගාමි මාර්ගයට ඇරෙන්නේ නැතුව යනවා. ඉතින් එතකොට වෙන්නේ මොකද භාවනා කරනකොට අතන ගිල කැපෙනවා. ඊට පස්සේ අපි තේරවාද ශාසනික ක්‍රමයක් තියෙනවා. ඒ ගුරුවරයෙක්ට සාකච්ඡාවට ගුරුවරයා කියනවා සුමාන දෙකකට නැත්තම් මාසයකට මගේ හිත සෝවාන් මාර්ගයේ ඵලයේ සමාපත්තියට සම නොදීවා කියලා අදිස්ථාන කරනවා. අදිස්ථාන කරලා භාවනා කරනකොට ඒක වොයි කියලා සකදාගාම මාර්ගයට වැටෙනවා. එතකොට ආය දහත් මනස්කාරය අහු වෙනවා. ආය දුක තේරෙනවා. අර වගේ ගිහිල්ලා නිකන් සැපතැනක නතර වෙන්නේ. ඒකෙමුත් කන්ෆර්ම් කරනවා පළවෙනි එක ඉක්මොල දැන් ගියාද කියලා. ඉතින් ඒව නිකන් සාමාන්‍යයෙන් මේ ගුරු මුෂ්ටියක් වශයෙන් නැත්තම් ගුරුකුල වාද වශයෙන් තියෙයි. ඒකේ අදිස්ථානයේ එක එක තැන් වල පාවිච්චි කරනවා. ඒක හැබැයි හොඳම ක්‍රමය තමයි සුභාවයෙන් වැඩේ වෙන්නේ ඇරලා. ඊට පස්සේ තමන් මේ தත්ත්වෙ ගියාද නැද්ද කියලා බලන් උරගා බැලීමක් තමයි අදිස්ථානයෙන් කරන්නේ. අවධාන ප්‍රශ්න අපි දැන් අද පැය දෙකක පන්නලා ඉදීනේ මා කුඩා කාලේ අපගේ ගම්වාසීන් සමග මීචකල ආරණ්‍යයට දානේ දීමට ගොස් තිබෙනවා මට තාමත් මතකයේ රැඳී තියෙන කාරණයක් තමයි ඉතාමත් මිලාදික රවි ලයිස්ට්ුවක් එම ආරණ්‍යයේ ඉල්ලාය වාටි වුණ බව ඒ ස්වාමීන් වහන්සේලාගේ අන්දරමිකින් තොරව සංවිධායක මිෂන් කරන ලද්දක් තේ යනුව නම් දුගී පිරිසකට එම රවි රපයා දිය නොහැකි තාමත් තත්ත්වයේ එසේමද මේ කරුණ පහදා දෙනමින් කිසිසේ බහදා දිනමේ කිසියෙත් මේ ස්ථානයේ අගෞරවයක් වශයෙන් සඳහන් කරන්න නොවන බව කරුණාකර සලකා බලනු මැනවි. මේක ඇත්තටම අපේ දිගටම ආරණ්‍යයට මේ වගේ ප්‍රශ්න නෙවෙයි. එහෙදිත් ඒවලා කියනවා. ආරණ්‍යයට එන්නේ ඉස්සෙල්ලා දාහනෙට රෙජිස්ටර් වෙච්ච අයට අහවල් දවසේ දාහන තියෙන්නේ මෙන්න මේ ටික ගේන්නේ කියලා ලයිස්ට් එක කරගෙන. ලයිස්ට් එක කරලා පස්සේ ඒගොල්ලෝ සංඝයා ගාන මෙච්චරයි කියලා අවිල්ලා රාකස් කරලා දෙනවා. ඒ සමහරුන්ට මේක ලොකු ප්‍රශ්නයක් වෙනවා. මොකද ඒ තියෙන ලයිස්ට්ුවේම බඩු හොයන්න නැහැ. එතකොට ඒගොල්ලෝ විවිධාකාර තැන් වලට ගිහලා බඩු ගන්න කියලා වෙහෙතරපත් වෙලා ඇවිල්ලා අපට සඳහන් කරනවා ස්වාමීන් වහන්සලා මෙහෙම නම කියලා දේවල් ඉල්ලගෙන කන්නේ නැති බව. හැබැයිව නමුත් මේ ලයිස්ට්ුව ගියාට පස්සේ මිනිස්සු මේකට බය වෙලා හරියට දුක් විඳිනවා කියලා. ඊට පස්සේ ලොකු සංසින්න කාලේ මේක ඇවිල්ලා කිව්වා එහෙනම් කිසියම් ලයිස්ට්ුවක් කරන්න නැතුව කරමු කියලා. එතකොට මිනිස්සු දන්නේ නැහැ මොනවද ගේන්න ඕනේ කියලා. ඊට පස්සේ දැන් මම වැඩ කරන්න පටන් ගත්තා පස්සේ මම කෙරුවේ ෆුඩ් කොමිටියක් ඇති කරා දායකයන්ගේ. ඒගොල්ලෝ ඔයගොල්ලෝ සුදුසුක් කරගන්න කියලා අපිට ලයිස්ට් ඉලියමනක්වත් අවශ්‍යතාවයක්වත් නැහැ කියලා. ඊට පස්සේ මහා සභාවකදී ජැනුවල් ජෙනරල් මීටින් එකදී ඒගොල්ලෝ ඉදිරිපත් කරා අපි මීට පස්සේ එන අයට මෙන්න මේ වගේ දැනුම් දීමක් කරනවා ගයිඩ්ලයින් එකක්. ඒකම ගේන්න කියන එක නෙවෙයි මේ අදහස් කරන්න කියලා. ඉතින් ඒක බරක් දායකයන්ට බරක්. ඒ බරක් නිසා දායකයන් අතරම යන දායක සභාවකින් තමයි දැන්ද කෙරෙන්නේ. ඉතින් ඒක අපිට විසඳීමේ ක්‍රමයක් මේ කියන්නේ චෝදනාවෙන් ගැලවීමේ ක්‍රමයක් අපිට තාම පෙනිලා නැහැ. මොකද හේතුව දායකයන් කිසිම ඉඟියක් කරේ නැත්නම් කී දෙනෙක් ඉන්නවද මොනවද කරන්න ඕන කියලා කරගන්න බැහැ. කරපු ගමන් ඒක දැඩි ලෙස අරගෙන මොකද්ද කියන්නේ ඒක වෙහෙසටපත් වෙනවා. ඉතින් ඒක නිසා මේක දැනට සිදුවෙන වැඩක්. මේ එන්න කිට්ටු වෙලා ඉන්දියානු අවුරුදු දෙකකට විතර ඉස්සලා අපි ඒක print කරලා ඇරියා. ඊට පස්සේ අපිට ආව ආයුර්වේද දෙපාර්තමේන්තුව කොමසාරිස්වරිය. ඇවිල්ලා කිව්වා කවදාකවත් මම මේ දෙයක් කරගෙන සාන්ත හොඳම ස්වභාවික ආහාර වර්ගයක් මේක සකස් කරලා තියෙන්නේ. සුමානයට අවශ්‍ය කරන හොඳම ගමේ තොටේ ආහාර මම මෙහෙම දෙයක් කවදාකවත් දැකන බොහොම හොඳයි කිය. නමුත් ඒ වුණාට කරන කෙනාට වෙහසක් තියෙන බව පේන්න තියෙනවා මේ රිමාක්ස් වලින්. ඒ නිසා ඒකට සුදුසු ක්‍රමයක් තියෙනවා නම් يعني මේක විශ්දන් තියෙන මෙහෙමයි කියලා ඒකකින් ඉල්ලා හිටින්න පුළුවන්. නමුත් මට පේන්නේ පර්ෆෙක්ට් මෙතඩ් එකක් මේකට හොයන්න පුළුවන් කියලා. නමුත් ඒක මේ සංඝයාගෙන් ඉන වැඩක් නෙවෙයි. ඒක මේක ඉස්සලාම ඇති කෙරුවේ ධම්මනිසංති ස්වාමීන් වහන්සේ ගිහි කාලයේ සංසේ කාට ඔක්කොම දාන දෙන්න දුන්නේ. දවස් 300ට පහේ මේ සංසේ දාන දුන්නේ. ඊට පස්සේ තමයි මිනිස්සු ඇවිල්ලා ප්‍රොටෙස්ට් කරන්න පටන් අරගත්තේ අපිට දානවා. ඊට පස්සේ කව දාන දෙනවා නම් ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා. වෙන ස්ටෑන්ඩඩ් එක. ඉතින් ඒ ක්‍රමයේ යනවා දිගටම. ඒ ස්ටෑන්ඩඩ් එක තමයි ඒ ලයිස්ට්ුවක් කරන ගතිය තියෙන්නේ. ඒක මම හිතන්නේ දැන් මුගක් කරන්න ඕන කරනවා. ඉතින් අපේ වැඩේට ටිකක් ඒක මෙච්චරම ගැළපෙන්නේ නැහැ වගේ ගතියක් පේන්න තියෙනවා. මොකද ඉල්ලගෙන කරනවා කියන වගේ අදහසක් තියෙනවා. නමුත් ඉතින් සුදුසු ක්‍රමයක් තියෙනවා නම් මේක ධර්මානුකූල වෙන එහෙම නැත්නම් ප්‍රායෝගික වෙන ක්‍රමයක් තියෙනවා ඉදිරිපත් කරන්නයි කියලා මම කියනවා. මම පුදුමාකාර ආසාවක් තියෙනවා දායක කෙනෙක් නතර කරලා පාත්‍රය ගන්න පින්දු පාතයක්. ඒක තමයි හොඳම ක්‍රමය. නමුත් යන්න දෙන්නේ නැහැ. ඒගොල්ල කැමති උයාගෙන ඇවිල්ලා දෙන්න. නමුත් දෙනකොට මේක හරියටම රෙසිපි එක දායකයාගේ මනාපයයි සංඝයාගේ මනාපයයි ආර්ථිකයයි ගලපඳ ක්‍රමයක් නැහැ. තියෙනවනම් ඉදිරිපත් කරන්නයි කියලා මම ඉල්ලා සිටිනවා. ඉතින් අද අපි මේ ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කළා තේ නමුත් වෙන ඇවිල්ලා කියමු.
තමයි අන්තිම දවසේ ස්වාමීන් වහන්සේත් එක්ක සාකච්ඡා කරලා තීරණයක් ගත්ත හේතු සවස් 4ට අපි සාකච්ඡා ප්‍රශ්න ආයතන
ඉන්නේ. ඒ කියන්නේ හෙට කමටහන් සුද්ධ කිරිලක් නැහැ. මේ ධර්ම සාකච්ඡාවට යන්නේ.
සිද්ධ
කිරීම තමයි නතුලේ ඉන්නේ පස්සේ දෙකටම කතා කරගෙන ඉන්නේ. කීතෙනෙක් සයින් කළා කියලා. ඉතින් ඒ ටික ධර්ම සාකච්ඡාවට දාමු ප්‍රශ්න ටික. ඒ හය දෙනාගේ ප්‍රශ්න අහන්න කියමු ධර්ම සාකච්ඡාව. කම්ඩාන් සිද්ධ කරන ප්‍රශ්න ධර්ම සාකච්ඡාවේ දෙනාග ගත්තාම හරි. මම දැනේ ඉතින් පුද්ගලික බලපෑමක් කරන සමහර කැමති ඉන්නේ අර මේ පෞද්ගලිකව ගන්නද නැත්නම් ඒ දෙකම කරන්න බෑ හතරට හතරට අපි දැන් පාවිච්චි කරන්නේ මේ කමටහන් සුද්ධ කරන්න
ධර්මදේශනා
අවශ්‍ය මට වෙන්නේ දිගටම කතා කර කර කතා කරේ ඒකට මේ කියන්නේ ගැප් එකක් නැතුව ගියොත් ඒ මම ඉල්ලීමක් කරනවා කමඨාන් සුද්ධ කරන කටියේ තියෙන ප්‍රශ්න තියෙනවා පොදු වෙන ගන්න පුළුවන් එකක් මේ ලිඛිත විදිහට කරන්න ධර්ම සාකච්ඡාවේදී ඒක ලෙවල්ලා මේ විශේෂම කාරණාවක් නැත්නම් අපි ඉන්ටර්විව්ස් කැන්සල් කරලා පර්සනලි එකින් එක ඉන්ඩිවිඩුවලි දාලා කබලමු කියලා ඉවර කරා දහවෙනි දවසේ ෆ්‍රී 11 වෙනිදා හවස ටෝක් එකක් තියෙනේ මේ යුනිවර්සිටි එකේ 11 වෙනිදා පාන්දර පිටත්
අපොමෙන්
යටියේ වාසනේ ඇඟට නොදැනින්ද දැයි වෙනනම් අපි මෙතනින් මේ මොකටද ඒක
උත්තරයක්
දුන්නේ මොකටද නැත්නම් මට එහෙම සර්බලධාරීකමක් නැත්තේ නෑ ඉතින් ඔය වැඩ වෙන්න තියෙනම වෙයි නොවෙනව නොවේ අනාගතය ගැන තීන්දුව කරන්න අර ඥානන්දු සාන්තිගේ බණ අහනකොට කියන්නේ පණ තිබ්බොත් කණ තිබ්බොත් බණ කියන්න අන ලැබුණොත් ඔන්නෙම කියලා තන්ත්‍ර කරනවා කවුද දන්නේ අපි මේ යන්නේ ඉස්සලා කන් ඇදෙවි මැල්ල වැටලා මැරිලා කියලා කවුද මේ තිබුණත් ඒක සිද්ධ වෙයි. ඉතින් අපේ නිසා ඉගෙන කාට මයිත්ෙන් ඔය කරගෙන යන්. එතකොට වෙන දෙවි. ඒක මෙතන දැන් නෙවෙයි දැන් හිතනේ. ඒක හෙටට තියාගෙන ඉදිරියට. ඔය එතකොට අපි බලාපොරොත්තු වෙන්නේ දවසේ වැඩසටහන સમાප්ති සටහන් කරන්නයි. අපි අද 9 වෙනි දවසේ 9 නෙවෙයි අද 10ද? 10ද? 10 වෙනි දවසේ සාර්ථකව ඉවර කරා. ඉතින් අපි මෙතෙක් කල්ියේ කටයුතු කිසිම බාධාකින් තොරව සිද්ධ වීමේදී සංවිධානය කරපු ඇත්තෝ පෙනීනෝකිනේ උදව් කරපු සියලු දෙනාටම මේ අපි රැස් කරගන්නා ලද කුසලයට සාදු කියලා පින් අනුමෝදන් කරත්වා කියලා ආරාධනා කරමු. අපේ ඥාතීන්ට හිත මිත්‍රාදීන්ට මා වූයේ දෙමව්පියන්ටත් ආරාධනා කරමු අපේ කරන පින දකිත්වා ඉන්නා තැනක සිට දැකලා සාදු කියලා පින් අනුමෝදන් වෙත්වා කියලා. ඒකම අපි අපි කරගත්තා වූ යම් කුසලයක් කරන නම් ඒ සීල කුසල අපට මේ සංසාරයේදීම මේ බුද්ධ ශාසනයෙම මේ ජීවිතයේදීම උපරිමේ සාක්ෂාත් කරගන්න ඒකාන්තයෙන් අපිට මේ කුසලයේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා. ඒ අත ඒ අදාසින් අපි ඊත්තාවතා ආදී ගාථා සජ්ජායනා කිරීමේ දවසේ වැඩ පිළිවෙලින් මාම සම්පත කරගන්න. ittārtācanammehi sambhataṁ puñya-sampadaṁ sabbe devānumodantu sabba sampatti siddhya ittārtācanammehi sambhataṁ puñya-sampadaṁ sabbe bhūtānumodantu sabba sampatti siddhya ittārtācanammehi sambhataṁ puñya-sampadaṁ sabbe sattānumodantu sabba sampatti siddhya ආකාශද්ධා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශද්ධා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශද්ධා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතියෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතියෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතියෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය සාදු 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 අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති මේවච අතෝ නිබ්බාන සම්පත්‍ති මිනාතේ සමිජ්ජතු